থিয়েটার সামনে হেমদেন হাটাবো, আদার তাপি সুপ্রত পার দিবে আলাদা দীর্ঘায়তনে কিছু তো আমু সাম হয়ে দাঁড়াবো সাকার চাও আরম্ভ করে মু ইতিং আদাত আপেগেরি অনুপম পাবেন আপকে কল্যাণ মিত্র আমাকে এন্ন অবসর হয় তন মন জ্ঞান স্বয়ন্বাস সম্বন্ধ ইন্দ স্বয়ন্বাস পাদ মস্তার সাবধানাবলী পিলিগান্ন ইভাগে মে সাকার চায় মুড়িদামো দানি এল্লাম আরম্ভ কলে ওকে মহাচার রবি গোকলি বেদুমা ইতুমাবাদ পুণ্যান মুদ্রাত্মক মে অবস্থা শ্রীপাত করবি স্বয়ং সাকচ্ছা আরম্ভ করবি নির্বাচন করে
சரணாய் அப்படி கதா கருமிதி சூத்திர தேசனாவட்டியது பலவெனி உபாதான பரிதர்சனா சூத்திரைய ஏ உபாதான பரிதர்சனா சூத்திரைய ஒவ்வொரு ஸ்கிரீனுக்கு பேசுன ரசால பேசுனது மகாத்மியா சத்தியப்பட்ட இத்திர காலையும் கட்டியத்து ஆரம்ப கருப்பிச்சா මම බලාපොරොත්තු වෙනවා අද දවසේදීත් මේ මූලික ප්‍රවේශය හරි වටින නිසා ඒ මූලික ප්‍රවේශයටම ගිහිල්ලා මුලට තැනට ගිහිල්ලා පළවෙනි පිටුවේ ඉඳලාම අපව පිළිබඳව කතා කරගෙන ඇවිල්ලා සූත්‍රයට යොමු වෙන්න මොකද අර මේ මූලිකව කරන හැඳින්වීම හරි ප්‍රබලයි හරි උපකාරශීලී ඉතින් අර ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ පළවෙනි පිටුවේ ඉඳලම අපි ඒ දේශනාවේ කියවගෙන යමු. ඒකෙන් පැනනගෙන කාරණාවන් පිළිබඳව අපිට ඒ මතුවෙන කාරණා එක්ක කතා කරගෙන යමු කියන. හොඳයි, එහෙනම් අපි පටම උපාදා පරිදස්සනා කියන සූත්‍රයට අවධානය යොමු කරමු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අවිද්‍යා අන්ධකාරයෙන් ඉන්න මේ ලෝකයේ සත්‍යයන්ට යථාර්ථවාදී දහමක් දෙනවා. ඒ වාක්‍යයෙන් කියන බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ අවිද්‍යා අන්ධකාරයෙන් ඉන්න. ඒකට අවිද්‍යාව කියන අඳුරේ තමයි සත්‍යයා ඉන්නේ. අර ලස්සන සූත්‍රයක් තියෙනවා මේ උදාන පාළියේ උදේන සූත්‍රයේ. ඒ උදේන සූත්‍රයේ පැහැදිලි කරනවා මෝහ සම්බන්ධන ලෝකෝ බබ්බ රූපෝ දිස්සති කියලා. මෝහින් බැඳිච්ච ලෝකයා බබ්බ රූපෝ දිස්සති, භව්‍ය ස්වරූපයෙන්මයි මේ දිස්සෙන, කියන්නේ තියෙනවා කියලාමයි ඒ අයට හැඟෙන්නේ කියලා කියනවා. උපති සම්බන්ධනෝ බාල, නිරන්තරයෙන්ම එක, කියන්නේ මෝහින් බැඳිච්ච ලැබීමට එක්ක. උපදි කියලා කියන්නේ පිහිටා සිටින ග්‍රවුන්ඩ් එකක්, පිහිටා සිටින ස්ථානයක්, භූමියක් කියන අර්ථය ගැන කියවෙන. උපදි සම්බන්ධයෙන් බාලු තම සහ පරිවාර කාරණය තමයි මොකක්ද? අන්ධකාරයෙන් වැඳිලා ඉන්න තම සහ පරිවාර, අන්ධකාරයෙන් වැඳිලා වැඳිලා තමයි කටයුතු කරන්නේ. තමසා පරිවාරක සස්තතෝවිය කායති, ඒ අයට වැටහින්නේ මේ අන්ධකාරයේ ගිමකට සස්තතෝවිය කායති, ශාශ්වත කියලාමයි තියෙනවා කියලාමයි කායති වැටහෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ ලෝකයට ධර්මයේ පෙන්වලා දුන්න පස්සේ පස්සතෝ නැති කියන පස්සතෝ නැති කියන බලද්දි තමයි කිංචනයක් නැත්තේ. ඉතින් දකිද්දි බලද්දි එතකොට අන්නකොට අපිට පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. මොකන්ද? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ අවිද්‍යා අන්ධකාරයේ ඉන්න. එතකොට මේ සත්‍ය අවිද්‍යාවේ ඉන්න වගවත් එයාට තේරෙන්නේ නැහැ. මේ අවිද්‍යා අන්ධකාරයේ සත්‍යයන්ට යථාර්ථවාදී ධර්මයක් පෙන්වනවා. මේ යථාර්ථවාදී ධර්මය තමයි පෙන්වන්නේ. ඒ යථාර්ථවාදී ධර්මය ප්‍රඥාවන්ත උදවිය අවබෝධ කරගෙන ලෝකයේ තුල ප්‍රඥාව තුල අවබෝධ කරගෙන ලෝකයේ තුල කොටු වෙලා ඉන්න මුලාවෙන් ඉක්මනවා. ඔන්නතකොට අවිද්‍යාවෙන් එහුණුට පස්සේ පින්නතනේ අපි ලෝකයේ තුල රාමුගත වෙලා කොටු වෙලා ඉන්නේ යමක් දෙයක් කියලා අල්ලගෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන ප්‍රඥාවන්තය හිතන මතන අයද ඒ යථාර්ථවාදී ධර්මය ප්‍රඥාවෙන් යුක්ත අයටයි උපකාර වෙන්නේ. අන්න අන්ධකාරයෙන් වැහිලා ඉන්න ලෝකයට, අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා ඉන්න ලෝකයට ඒ ලෝකේ කවුරු හරි ප්‍රඥාවන්තව මේ ජීවිතය පිළිබඳව විමසනවා නම් අන්න ඒ අයට මේ ප්‍රඥාවන්ත දහ උදේට මේ යථාර්ථවාදී දහම හරිම උපකාර වෙනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොපමණ ඇසුණා යම් කිසි කෙනෙකුට හිතීමේ ශක්තිය නැත්නම් නුවණක් නැත්නම් මම අන්න දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා අපි ඒක කොච්චර මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළත් බුදුරජාණන් වහන්සේගේ ඇහුණත් ඒ විදියටම ඇහුණත් ඔන්න කෙනෙක්ගේ ගාව වෙන මේ කාරණා තියෙනවා නම් මොනවද යම් කිසි කෙනෙකුට හිතීමේ ශක්තිය නැත්නම් මොකද කරන්නේ හිතන ගතිය හිතීමේ ශක්තිය එයාට නැහැ නුවණක් නැත්නම් විමසන ගතියක් එයාට නැත්නම් මමත්වය කියන කාරණාව ප්‍රධාන කරගෙන ඉන්නවනම් يعني මම කියලා අරගෙන ඉන්නේ තමන් මෙමා කියලා අරගෙන ඉන්නේ මේ මම කියලා අරගෙන ඉන්නේ ඉන්නවා එයා හිතන්නේ නැති කමක් එක්ක කවුරු හරි මමත්වයේ තුල ඉන්නවනම් මමත්වය කියන කාරණාව ප්‍රබල කරගෙන ඉන්නවනම් ඒ කියන්නේ දැන් මමත්වය දැන් මමත්වයේ ආද්‍ය ඇතුළත කාරණයක්නේ ඔන්න පින්වතුනේ එයා මේ ඒ කියන්නේ ඒ තුරින් බාහිර ලෝකෙට ඉස්මතු වෙන කෙනෙක් තමයි ඔන්න කාට හරි මමත්වය දැඩි භාවයකින් යුක්තව තියෙනවා නම් බාහිරින් පේන වෙන පේන ගතිය තමයි කෙනෙක් තමයි දැඩි බව තම්බය එයා මේ හරිම දැඩි නම්‍යශීලී නැහැ මේ එයා මුදුමුලක් නැහැ බාහිරින් එයා හරි දැඩි මතිමතාන්තරවල එල්බගෙන ඉන්න කෙනෙක් මම ආයෙන තමන්ගේ අදහස් එක්කම වාසය කරන එක. එතකොට තමන්ගේ අදහස ඔන්න අපි හිතමු ඔන්න මම මොකක් හරි අදහසක ඉන්නවා. ඒ අදහස අනිත් කෙනාට කොහොම හරි ඔබවනවා. ඒක මුදුමොලොක් විදියට වෙන්න පුළුවන්. සමහරකට දැඩි රළු විදියට වෙන්න පුළුවන්. සමහර වෙලාවට බොහෝම මටකිරිටි භාෂාවෙන් හරි සෞම්‍ය භාෂාවකින් ඉන්න පුළුවන්. හැබැයි තමන්ගේම අදහසම ඔබනවා වෙන්න පුළුවන්. එතකොට කියන්නේ හරි රළුයි පිළිගන්නේ නැහැ. ඒකමයි අන්නේ වගේ ස්වභාවයක්. තමන්ගේ අදහස එක්කම වාසය කරන්නේ තමන්ට මොනවා හරි සාධාරණීකරණක් එනකොට ඒ සාධාරණීකරණත් එක්ක එකතු වෙලා ඉන්න බව. මේ හැම එකකින්ම කියවෙන්නේ මමත්වය, දැඩි බව, තම්බය කියන එක. එතකොට හැම වෙලේම ඒ අයට තමන් ඇත්තයි කියලා කුටු කරගත්ත, හරි කියලා කුටු කරගත්ත රාමුවක ඉන්න නිසා මේ හැම තිස්සෙම මේ අය හැම තිස්සෙම මොකද තමන් ඇත්තයි කියලා ගත්ත, හරි කියලා කර කියලා ගත්ත කුටු කරගත්ත රාමුවක එක ඉන්න. ඒ ඉන්න නිසා සද්දා, රුචි, අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජානං ගන්ති කියන මේ කරුණු ඉක්මවන තර්කාවචර නොවන දහමකට යන්න අමාරුයි. ඉතින් මේ අය මොකද වෙන්නේ? මේ තමන්ගේ මතිමතාන්තරවලම ගිලිලා ඉන්න නිසා සද්ධාරු කියනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජානං ගන්ති කියන මෙන්න මේ කරුණු ඉක්මවන අතක්කාවචර දහමකට යමු වෙන්නේ අයට අමාරු වෙනවා කියලා කියන්නේ. හොඳට හිතලා බලන්න. අපි එදිනෙදා ජීවිතයේ ගත කරනකොට අපේ ස්වභාවය හැම වෙලෙම අපි මොනවා හරි කාරණාවක් අල්ලගෙන ඉන්නවනම් මොන අපේ දෛනික ජීවිතයේ ගත කරන අපේ ස්වභාවය හැමතිස්සෙම මොනවා හරි අල්ලගෙන ඉන්නවනම් දැඩි කරගෙන ඉන්නවනම් ඒ කියන්නේ ඒක යම් වින්දනයක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන් මොනවා හෝ කාරණාවක් වෙන්න පුළුවන් ඒ කාරණාව කමනම් අපි වාසය කරන්නේ අපිට අර මමායනේ ඉක්මන චින්තනයක් ඇති කරගන්න ගොඩාක් අමාරුයි. ඒ කියන්නේ මම කියන්නේ ඒකාන්ත වශයෙන් වැඩි කරගෙන ඉන්නවා නම් එතනනේ අන්න ඒ අයට මම ආයෙ ඉක්මවන චින්තනයක් ඇති කරගන්න ගොඩාක් අමාරුයි. ඒක නිසා අපි සාමාන්‍ය ජීවිතේ ගත කරද්දී පවා අපි උත්සාහ කරන්නට ඕන මම ආයෙ ඉක්මවන චින්තනයක් ඇති කරගන්න. මමත්වය කියන කාරණාවට යොමු නොවෙන චින්තනයක් ඇති කරගන්න. මෙන්න මේ සඳහා තමයි බාහිරව කල්‍යාණ මිත්‍රෙක් ගුරුවරයෙක් කියන කාරණාවට කලින් දවසකත් මේ සිහිපත් කරා. මෙන්න මේ කාරණයට අපි අපි කියන හයිලයිට් කරනවා කියලා ආන එක හරි වැදගත් වෙනවා. يعني හැමතිස්සෙම අපි දැන් පින්නතුනේ දැන් එක්කෝ මම භාවිත වෙනවා, එහෙම නැත්නම් ධර්මීය ප්‍රඥාව භාවිත වෙනවා. ওই දෙකනේ වෙන්න පුළුවන් දෙක. එක්කෝ මම කියන කාරණාවත් එක්ක භාවිත වෙනවා. විචක්ෂණ ගතියෙන් යුක්ත කෙනෙකුට ධර්මයක් කියනකොට ප්‍රඥාව භාවිත වෙනවා. ඔන්න පින්නතුනේ ඔය කාරණා දෙකෙන් කර්ම දෙකයිනේ. මොකද මම භාවිත වෙනවා, ප්‍රඥාව භාවිත. ප්‍රඥාව භාවිත වෙනවා නම් ගැටලුවක් නෑ. ප්‍රඥාව භාවිත නොවන කර්ම දෙකයිනේ, විකල්ප දෙකයි. එකක් එක්ක ප්‍රඥාව භාවිත වෙන්න ඕන, එන්නත් මම භාවිත වෙනවා. ප්‍රඥාව භාවිත වෙනකොට මම භාවිත වෙන්නේ නෑ, මම භාවිත වෙනකොට ප්‍රඥාව භාවිත. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රඥාව භාවිත වීම නෙමෙයි මම භාවිත වීම. අනේනම් මම භාවිත වෙනවා නම් මම හැමතිස්සෙම මම නිඳනීය කාරණයක් එක්ක එල්බගෙන ඉන්නේ. ඒ තැන සතුට වෙන ගතියෙන් යුක්තයි. තමන්ගේ දෙයක් එක මැනීමක් එක්ක ඉන්නේ. يعني මොකක් හරි දැඩි බවක් තමන් සද්දර්ජයන් අනුසව ආකාර පරිවිතක කියන කාරණාවක් එක්කනේ ඉන්නේ. අන්න එහෙනම් එහෙම නොවෙන්න නම් ප්‍රඥාව භාවිත වෙනවා නම් ගැටලුවක් නෑ කියලා කිව්වා. මම භාවිත වෙද්දී මම භාවිත නොවෙන්නේ ප්‍රඥාව භාවිත නොවන හැම මොහොතකම අන්න බාහිරව අපිට ඉන්නවන් කවුද? කල්‍යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් කියන කාරණාව වැදගත් වෙනවා. අන්න එහෙනම් ගුරුවරයෙක් කියන කාරණේ වැදගත් වෙනවා. එතනනේ අපිට ගුරුවරයෙක් ගුරු බොහොම ඈත ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ගුරුවරයා ඈත හිටියා වුවද ළඟින් හිටියා වෙන්න හේතු වෙන කාරණයක් තමයි ගුරුවරයා කියන දේ සිද්ධ කිරීම. දැන් මම භාවිත කරන ගුරු මම භාවිත ප්‍රඥාව භාවිත කරන මොන වෙනාදම ගුරුවරයා කියන දැන් ගුරුවරයා කියලා දෙනව මොකද්ද? මමත්වයේ දැඩි බව ගන්නපා ලෝකී ගුරුතුමා මත්තමේ මම කියලා ගන්න එකට පහර වදින විදිහට ජීවත් වෙන්න, ඊළඟට සූත්‍ර සම්මයනා කරන්න, ධර්ම දේශනා අහන්න, ධර්මයේ ලියන්න, ධර්මයේ සාකච්ඡා කරන්න, සිහිය පුරුදු කරන්න, ඔය වගේ කාරණා ඉස්පත් කරනවනේ. අන්න ඒව කරනකොට ගුරුවරයා වෙනතෙක් ඇස්මානේ නොහිටියත් ගුරුවරයා කියපු දේ නම් මම කරන්නේ. ඒ කියන්නේ කියන කාරණේ සිද්ධ වෙනවා නේද? ඔය වගේ පින්තුන්ට මතක් වුණොත් තව කාරණා මතක් කරන මට මතක මාත්‍රේ තමයි දීපත් කළේ. මොකද හේතුව අපි අපිට ඕන විදිහට නම් යම් කිසි කටයුත්තක් කරන්නේ අපි අපේ රාමුව තුළ යමක් ඇත්තයි කියලා අරගෙනයි ඉන්නේ. යමක් හරි කියලා අරගෙනයි ඉන්නේ. එතකොට ඒ හරි කියලා ඇත්තයි කියලා ගත්ත කාරණාව නිසා මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය පෝෂණය වෙමින්, මමත්වය පෝෂණය වෙමින් ලෝකයේ තුල දුක දුම්නස තමන්ගේ ජීවිතේ කරා යොමු වෙනවා. ඔන්න දැන් අර කාරණා නොවනකොට මොනවද? කල්යාණ මිත්‍රයාට ගුරුවරයාට යොමු නොවනකොට එක දෙයකට යොමු වෙනවා. මොකද්ද? මමත්වය පෝෂණය වෙනවා. මමත්වේ පෝෂණය වෙනකොට දැන් මමත්වේ පෝෂණය වෙනකොට ඔන්න අනිත් පැත්තට එන දේ තමයි ලෝකයේ තුල දුක් දුම්නස තමන්ගේ ජීවිතේ කරා යොමු වෙනවා. පැහැදිලි නේනේ? ප්‍රඥාවක් භාවිත වෙනව නම් ගැටලුවක් නෑ. ප්‍රඥාව භාවිත වෙන හැම මොහොතකම භාවිත වෙන්නේ මම කියන කාරණාව. මම කියන කාරණාවට තැනක් ලැබෙන්නේ නෑ. එයා කාටද? ගුරුවරයෙකුට අනුගත அதுவே இன்னும் இப்போ குருவரையா லங்க இன்னவனன் அறிய லேது அதுவும் பகாது அப்படியே குருவரையா லங்க லங்க இன்னவனன் ஆச்சாரிய வாசி உபாத்திய வாசி ஆதி தேவால் கரணும் குருவரையா அமுதி கோதிவால் தென இங்கன தான புண்ணியம் செய்யணவானே ஹெபை மென்னு மே குருவரையா லங்க நெத்தினா குருவரையா கியபு காரணாவான் அப்பிட்ட பாவித்த கரானர் புழுவங்கம செய்யணும் முன்னாவது ගුරුවරයා කියපු දේවල් භාවිත කරන්නේ මොනවද යෝජනා කරේ සජ්ජායනා කිරීම ධර්මයේ සවන් දීම ධර්මයේ දීම ඊළඟට සිහියක් පුරුදු කිරීම නේද අන්න ඒ වගේ කාරණාවන් අපිට කරන්න පුළුවන් අන්න එහෙම නැති හැම වෙලාවකම අපි යම් කිසි කෙනෙක් එක්ක යම් කිසි දෙයක් එක්ක එහෙම නැත්නම් යම් කිසි තැනක් එක්ක අතීත කාරණා එක්ක එහෙම ඉස්සරහට කර කියන්නේ ඊළඟට කරන්න තියෙන සැලසුම් සම්බන්ධව ආන්නේ කාරණාවත් එක තමයි ඉන්නේ. يعني මමත්වය පෝෂණය වෙනවා. ඒ කියන්නේ ලෝකය අරමුණු වෙනවා. පැහැදිලි නේද කියපු කාරණා. ලෝකය ප්‍රඥාව භාවිත නොවෙනවා නම් මමත්වය භාවිත. මමත්වයට තැනක් ලැබෙන්නේ නැහැ ගුරුවරයෙක් ඇසුරු කරනකොට. ගුරුවරයෙක් ඇසුරු නොකරන හැම මොහොතකම සක්කාය පෝෂණය වෙන වැඩ පිළිවෙලක්. ලෝකය අරමුණු වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ලෝකය අරමුණු වෙනවා කියලා කියන්නේ ලෝකයේ ස්වභාවය මොකද්ද? දුක්ඛෝ ලෝකෝ පටිච්චෝ ලෝකය පිටල තියෙන දුක මතයි. එතකොට ලෝකයේ තුල දුක දුන්නස තමන්ගේ ජීවිතය කරා යොමු වෙනවා. මේ ලෝක සත්‍යයට දුක දුන්නස ඇති වෙන කාරණාව වන්නේම මේ ලෝක සත්‍යයට දුක දුන්නස ඇති වෙනවන. දුක කියලා කියන්නේ වචන දෙකක් තියෙනවා. එතන එකක් දුක. දුක කියලා කියන්නේ මොකද්ද? කායික වශයෙන් අපිට දැනෙන දුක් ටික ධම්මස කියලා කියන්නේ මානසික දුක් ටික. අපි ශරණව ගත්තොත් කයටයි හිතටයි දැනෙන දේවල් ටිකනේ. ඔය දෙකනේ අපි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ නේ ලෝකේ ගොරොසුව. ඉතින් කයට දුක් දැනෙනවා. කයට දුකක් දැනුණොත් කයට දුක දැනෙන්නේ. ධම්මසත් මනසට විඩයි නම් මනස තෙහෙට්ටුයි නම් මනසට අමාරුයි නම් මනසට ඉඳදරා ගන්න බැරි නම් හිත් පීඩා තියෙනවනම් කරදර තියෙනවනම් මොකද්ද ලෝකයේ අරමුණු වෙලා. ලෝකයේ අරමුණු වෙලා කියන්නේ මමත්වයේ පෝෂණය වෙන සක්කාය දිට්ඨිය තර වෙනවා. ඇයි ඒ? කල්‍යාණ මිත්‍රෙක්ට බාහිරකට ගොරෝසු මට්ටම කියමු නොවීම නිසා. කල්‍යාණ මිත්‍රයා අර්ථාන්විත වෙනවා කියන්නේම ප්‍රඥාව භාවිත වීම දැක්ම භාවිත වීම කියන දේ. එතකොට මේ ලෝක සත්‍යයට දුක දුන්නට ඇති වෙන කාරණා වන්නේම ඒ මමත්වයට කොටු කරගත්ත රාමුවමයි. මමත්වයට කොටු කරගත්ත රාමුවමයි දුක දුන්නට ඇති වෙන්නට හේතුව වෙන්නේ නේද? විවිධ විදියට දුක දුන්නස එනවා. විවිධ විදියට එනවා. මොනවද එන්නේ? ලෙඩ වෙනවා. නේ? ලෙඩ වීම. මේ අර ගිරිමානන්ද සූත්‍රයෙන් චක්කු රෝගෝ ඇසට ඇහැට ලෙඩ හැදෙන සෝත රෝග නා කනේ රෝග ඇති ගාන රෝග මේ ගාන කියන දිවේ රෝග ඇති ජීවා රෝග දි මේ චක්කු රෝග සෝත රෝග ගාන නා ගාන කියන නා පිළිගම් සුණ්ඩ නොදැනෙන ගතිය ආදී දේවල් ගාන රෝග ජීවා රෝග දිවේ රෝග ඇති කාය රෝග කයේ රෝග හැදෙන සීස රෝග ඔළුවේ කැක්කුම් හැදෙන කන්න රෝග කනේ රෝග මුඛ රෝග දන්ත රෝග මුඛ රෝග දත් රෝග දන්ත රෝග ආසෝ සාසෝ පිනාසෝ දහෝ ජරෝ කුච්චි රෝග මුත්‍යා පක්ඛන්දික ඔය විදිහට සූලා විසෝචික ඔය විදිහට කම්ම විපාක ජාබාද කර්ම විපාක දීන ආබාද උතු පරිණාම ජාබාද යුතු විපාක ශාස වීම තුලින් දෙන ආබාද ඕපක්කමික ආබාද උපක්කම වේදිච්ච නිසා එන ආබාද නේ ඔය විදිහට විශාල නෙඩවීම් ටිකක් එනවා. නෑවිල්ල තියෙන්නේ නෑ. ඒ නෙඩවීම් ටික එනකොට අන්න දුක් වෙනවා. වයසට යනවා. දැන් වියපත් වෙනකොට කලින් වගේ දේවල් කරගන්න බෑ. ඉන්ද්‍රිය සවිශක්තිමත් නැහැ. ඒ කපය තියෙන තැන නෙමෙයි කියවෙන්නේ. වායික දිගට වාඩිලා ඉන්න අමාරු. ඇස් දුර්වලයි. අන්න එනවා අඩුයි. ඔය වගේ දේවල් හැම ආහාරයක්ම ගන්න බෑ. තහන මතක ශක්තිය එන්නේ හීන වෙලා යනකොට. දෙක දුක් වෙනවා. මරණය කරා යමු. ක්‍රමිකව මරණය කරා ප්‍රියයන්ගෙන් වෙන්වීම. ඔන්න දැන් ප්‍රියයන්ගෙන් කියලා කියන්නේ පින්වතුනේ ප්‍රිය දේවල් වෙන්න පුළුවන්, ප්‍රිය අය වෙන්න පුළුවන්. තමන් හිතන් ඉන්න දේවල් වෙන්නේ නැහැ. අප්‍රියයන්ව එකතු වීම, තමන් හිතන දේවල් නොවනකොට ඒ නොවන දේවල් එක එකතු වෙනවා. ඒ වගේම තමන් හිතන විදියට යමක් සිදු නොවීම, තමන් හිතන විදියට වෙන්නේ නෑ. යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියලා කියන්නේ තමන් අකමැති දේවල් සිදුවීමෙන් තමන් යම් කිසිවක් කරන්න අකමැති නම් ඒ කරුණ සිදු වෙනකොට අන්න එතකොට දුක දුම්නස්. ඒ වගේම ගැටීම් වගේ මේ සෑම දෙයක් වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව අපේ ජීවිතය තුළ එන්නේ අර මමත්වයේ කියන කාරණාවේ කොටු කරගත්තේ නිසා. මේ ඔක්කොම දේවල් කියන්නේ මොනව නිසාද? මමත්වයේ කියන කාරණාවත් එක්ක කොටු වෙච්ච නිසා. මොන ඊළඟට කියනවා මමත්වයට කොටු වුණේ නැත්නම් ලෝකයේ තුල අපට ඕන විදිහේ ස්වභාවයක් ගොඩනැගෙන්නේ අන්න මමත්වයට කොටු වුණේ නැත්නම් ලෝකයේ තුල අපට ඕන විදිහේ ස්වභාවයක් අපට ඕන විදිහේ ස්වභාවයක් ගොඩනැගෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම ආයනේ මුල් කරගත්ත යම් කෝණයක් තියෙනවා නම් ඒ කෝණය අතහැරීමෙන් යුක්තව ජීවිතය ගත කරන්න පුළුවන්. අන්න මමත්වයේ කියන කෝණය අතහැරිලා යනවා. එතකොට ලෝකයේ තුල ගොඩනැගෙන සංස්කාරයන් සිදුවීම් වෙනස් වෙලා යන තැන. මේ කියන්නේ මොනවද? ලෝකේ දැන් මම ඉන්නවා ලෝකේ වෙනම තියෙනවා කියන එක නෙමෙයි. ලෝකෙට කියනවන නිසා මේ කියන්නේ ලෝකයේ තුල ගොඩනැගෙන සංස්කාරයන් සිදුවීම් වෙනස් වෙලා යන තැනදී ඒවායේ ගතිය තමයි ඒ සිදුවීම සංස්කාර පවතින බවක ලැබීමක් වෙන්නේ නැහැ. සංස්කාර කියන කාරණාවල් පවතින බවක ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ සංස්කාරයන්ගේ සංසිඳීම ඒ ආකාරයෙන් සිදුවෙද්දී, සංස්කාරයන්ගේ සංසිඳීම ඒ ආකාරයෙන් සිදුවෙද්දී අර මම කියන කෙනෙක් ලෝකේ වාසය කරද්දී එයාට දුකක් හටගන්න ඉඩක් නැති වෙලා යනවා. අන්න ඉතින් සංස්කාර ධර්මයන් අනිත්‍ය වෙද්දී මම කියන කාරණේ ඉඩක් නැති වෙනකොට ඉඩක් නැති වෙලා යනවා. නැත්තම් ලෝකේ දුකක් ඇති වෙනවා. එක්ක කය මුල් කරගෙන වෙන්න පුළුවන්. කයට Taman ගොඩාක් ආස කරන්නේ. කුමන හෝ කාරණාවකින් කය ලෙඩ වෙනකොට කයට වේදනාවක් එනකොට අපි අර ලෝකයේ ස්වභාවය හා එකතු වුණාට පස්සේ දුක දුම්නසින් ඊතර සිතුවිල්ලක් එනවා. මොන දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? කය විතරනේ දුක දුම්නස් වලින් ඊතර සිතුවිලි එනවා. ඇහැට රූපයක් දකින්න කාරණාවක් එනවා. කනට ශබ්දයක් අහන කාරණාවක්, නාසයට ආග්‍රහණය කරන කාරණාවක්, දිවට රස ලැබෙන කාරණාවක්. මේ කුමන හෝ කාරණාවක් ඔස්සේ අපි යමක කොටු කරගෙන ඉන්නවනම්, අපි යම් කිසි විදියක කොටු වෙලා ඉන්නවනම් අන්න ඒ කොටු වෙච්ච කාරණාව නිසා ඒ ලැබීමක් හැටියට පවතිනක් හැටියට ස්ථීර භාවයක් නැති නිසා ඒ කාරණාවේ ස්වභාවය අපි තුලින්ම මමත්වයේ එක ගොඩනැගෙන කාරණාවක් තියෙනවා. හැබැයි ඒ ගොඩනැගීමේ යථාර්ථය නොදකින නිසා එයාට දුක දුන්නස හටගන්නවා. කායික දුක්, මානසික දුක්. ඉතින් ඒ නිසා අපි ජීවිතයේ මූලිකව හුරු කරන්නට ඕන ඔන්න දැන් ස්වාමින්වහන්සේ අපිට කියනවා කියලා දෙනවා අපි මූලික වශයෙන්ම හුරු කරන්නට ඕන දැඩි භාවයේ ඉක්මවන එක. කම්මැලි කියන එක ඉක්මවන්න. කම්මැලිකම ඉක්මවන්න හුරු වෙන. තමන්ට කොටු වෙච්ච රාමුව කියන එක ඉක්මවන්න. තමන් හරි කියන රාමුව එක්ක ඉන්න එක ඉක්මවන්න. ඒකට පුළුවන්කම ලැබෙන්නේම හිතන්න පුළුවන් හැකියාව. හරි වටින වචනයක්. ඔන්නේ වචනය ඉස්මතු කරගෙන හිතන්න පුළුවන් හැකියාව තියෙන වචනේ. අපි තුල ටික ටික දියුණු වෙන. එහෙනම් මේ ඔය මමත්වයට පහර දෙන්න පුළුවන් ළඟම කාරණේ තමයි හිතන්න පුළුවන් හැකියාව ඉස්මතු වීම කියන කාරණේ. දැන් මම ටික වෙලාවක් කතා කරන නිසා ඔබට යම් ගැටලුවක් වෙන්න කියලා නම් ඒ වගේම අදහස් සාකච්ඡා කරමු.
ඒවා සර්ණයි කාට හරි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේට හරි පහසු.
මේකනේ අදහස සංවේදනය වෙන්නේ නැති නේද? දැන් අපි කතා කරගෙන ආවේ කියන්නේ අපි ප්‍රඥාවේ දර්ශ දැක්මක් නොවන දැන් කරුණු දෙකයිනේ. එක්කෝ ප්‍රඥාව භාවිත වෙන්න ඕන විශාල වැඩ පිළිවෙලක්. එහෙම නැත්නම් අනිත් හැම වෙලාවකම මම භාවිත වෙනවා. මම භාවිත වෙද්දී ලෝකී මට්ටමින් එහෙම නොවෙන්න නම් ආචාර්යවරේ ගුරුවරේ කල්‍යාණ මිත්‍රයගේ ඇසුර තියෙන්න ඕන කියලා. කල්‍යාණ මිත්‍රයාගේ ඇසුර කියන්නේ ළඟ ඉන්නව නම් ආචාර සම්මාන කරමින් ආචාර්ය උපාධිවත් කරමින් බොහොම තීව්‍ර හිරියක් ඇතුව ප්‍රේමයෙන් ගෞරවයෙන් කටයුතු කරමින් ගුරුවරයා කියන කාරණයට මුළු ජීවිතේම පූජා කරා වගේ වැඩක්. එහෙම අපි දුරක නම් ඉන්නේ දුර ඉන්න කෙනෙක් නම් අපිට ගුරුවරයාට يعني බෞද්ධ කියන්නේ ඉන්න දේවල් අපේ දෑතින් සිදු කරන උපස්ථාන ආදී දේවල් කරන්න බැහැ. ඒ නිසා අර කියපු දේවල් ඉෂ්ට සිද්ධ කරන්න. අන්න එහෙම නොවන හැම වෙලාවකම අපි ලෝකේ අපට ලෝකේ ආරමුණු වෙනවා. ලෝකේ ආරමුණු වෙනවා කියලා කියන්නේම ලෝකේ ආරමුණු වෙනවා කියලා කියන්නේම අනිවාර්යයෙන්ම අපිට දුක දුන්නා කියනවා. ඒ දුක දුන්නස එන්නේ මමත්වයේ කියන කාරණාවත් ඉතින් අන්න ඒ නිසා ප්‍රධාන කාරණේ තමයි ජීවිතයේ අධ්‍යක්ෂක හිතන ගතියක් ඉස්මතු කරගන්න ඕන කියන කාරණේ තමයි මෙතනදී සාමාන්‍යයෙන් අපි කතා කරගෙන ආවේ. අදහස් ඉදිරිපත් වෙන්නේ නැති නිසා මම හිතනවා කීප කාරණා ටික පැහැදිලි ඇති කියලා. ඒ නිසා මම ඊළඟ ඡේදයට යනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කරා අපි ටික ටික යනකොට අපේ ජීවිතේ විවිධ අංගයන් දියුණු කරගන්න දියුණු වෙන්නට ඕන. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කරා යනකොට අපේ ජීවිතයේ විවිධ අංග දියුණු වෙන්න ඕන කියලා කියනවා. මොනවාද? මම ආයෙන්නට කොට වෙලා නම් තවමත් අපි හිතන්නේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුන සැබෑම ප්‍රයෝජනෙයි සැබෑම අර්ථයේ සිදු වෙනා නැහැ. අපිට ටික ටික හරි මම ආයෙන්නේ ඉක්මවන්න වැඩ පිළිවෙලක් තියෙනවා නම් දැන දැක අන්න වචන දෙකක් තියෙනවා. ජානතෝ පස්සතෝ කියන කාරණාව කියන්නේ. ඔන්න මොකද කියන්නේ අපිට ටික ටික හරි මම ආයෙනේ ඉක්මන වැඩ පිළිවෙලක් තියෙනවා නම් දැන දැක අපි ඒ කාරණාව ඉක්මවනවා නම් අන්න ඊළඟට කියනවා ඒ වචන දෙක අතරින් දැන දැක ජානතෝ පස්සතෝ. ජානතෝහම් වික්කවේ පස්සතෝ ආස්සවානම් කයං වදාමි නොවජානතෝ නො පස්සතෝ කියලා කියන්නේ. දැන දැක ඒ කාරණාව ඉක්මවනවා නම් අන්න ප්‍රමාණිකූලව අපේ ජීවිතයේ ධර්මය කරා යොමු වෙන වැඩ පිළිවෙලකට යනවා. ඔන්න ඊළඟ සීතිය හරියි වටිනා එකක් තියෙනවා. එතකොට දැන් හිතර බලන්න අපට ලෝකය කියලා ගොඩනගන්නේ මොකද්ද? ඔන්න කියවනේ ලෝකය කියලා කියන්නේ ගොඩනගන්නේ දැන් දැක්මක් භාවිත නොවනවා නම් හිමිතිස්සේ මොකද්ද වෙන්නේ? ලෝකයේ ගොඩනගෙනවා කියලා කිව්වනේ මතකයිද? එක්ක දැක්ම භාවිතය නොවෙන්නත් නැත්නම් ලෝකයේ ගොඩනගෙනවා කියලා කියන්නේ මොකද්ද? එතකොට දැන් හිතලා බලන්න අපට ලෝකය ගොඩනගෙනවා කියලා ගොඩනගෙන්නේ මොකක්ද? අපිට ලෝකය කියලා ගොඩනගෙන්නේ හොඳට බලන්න යම් කිසි විදියක් ස්වරූපයක් හැඩයක් ඉස්මතු වෙන එක. අපිට ලෝකය කියලා ගොඩනගන්නේ යම් කිසි විදියක් ස්වරූපයක් හැඩයක් ඉස්මතු වෙන එක. ඇස කන නාසය දිව කය මනස කියන මේ කරුණු ඔස්සේ ලෝකයා එකතු වෙනකොට අපට ඉස්මතු වෙන්නේ මොකද්ද? අර කලින් කියපු වචන පිට. ඇස කන නාසය දිවකය මන කියන මේ කරුණු ඔස්සේ ලෝකයා එකතු වෙනකොට අපට ඉස්මතු වෙන්නේ ස්වરૂපය, ඇදය, විදිය, ආකාරය. මොකද්ද ඒ වචන ටික? වචන ඔක්කොම එක වචනයක්. හැබැයි මේ අපිට තීරු ගන්න විවිධ වලයි තනි වචනේ කියලා තියෙනවා. ස්වરૂපය, ඇදය, විදිය, ආකාරය. අපි මේ ස්වરૂපය, ඇදය, විදිය, ආකාරය දැන් ඇස කනනාසය දිව කය මන ඔස්සේ ලෝකය හා එකතු වෙනකොට අපිට ඉස්මතු වෙන්නේ ස්වરૂපයක්, ඇදයක්, විදියක්, ආකාරයක්. හැබැයි අපි මේ අපි මේ ස්වરૂපය, ආකාරය, හැඩය, විදිය මම කියන කාරණාවක් එක්ක එකතු වුණු නිසා මම ඒක හා එකතු මම කවුද එකතු වෙන්නේ? මම ඒක හා එකතු වුණාට පස්සේ අපි ඒක තේරුම් ගන්න
සම්මා වෙන ස්වාමීන් වහන්සේ මේ අර එතන විදියක් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. විද්‍යාවක් කියන්නේ
අනවිද්‍යාවක් කියලා කියනකොටම මේ ප්‍රශ්නේ ගොඩාක් යම්කිසි ස්වરૂපයක්, හැඩයක්, විදියක්. ඒක මෙන්න මේ විදියයි. මේ
දැනෙත් එක තේරෙනවා ස්වයන්සි ස්වરૂපයක්, ආකාරයක්, විද්‍යා ආකාරයක් ඒ ටික දන්නවා. මේ හැඩය, ස්වરૂපය, ආකාරය කියන එකට විද්‍යාවක් කියලා කියනකොට කොහොමද තේරෙන්නේ?
අම්ම දැන් ඔය වචන ඔක්කොම දීලා තියෙන සමාන පද ටික අම්මට ස්වરૂපය කියලා වචනේ තේරුණා නම්, හැඩයක් කියලා තේරුණා නම් ආකාරයක්. දැන් ආකාරය වෘත්තාකාරයි, රවුම් හැඩයක්. මේ රවුම කියන එක මේ සමචතුරස්‍ර ආකාරයි. ඒක හොඳ විදියක් නේද? හොඳ විදියක්, නරක විදියක්. අමුට විදිය කියන වචනේ නේද අවශ්‍ය වෙන්නේ නේද?
අපි කොයි විදියට දිහිටන්නේ කියන්නේ.
අන්න දැන් අපිට සමහර දේවල් තියෙනවා නේද? හොඳ විදිය, හොඳ විදිය, නරක විදිය, ගැළපෙන විදිය. ඔහොම කියනවා නේද? දැන් මොකක් හරි ඔන්න මට මොනවා හරි මේ කවුරු හරි හොඳක් කියනකොට හොඳ විදියක් ඉස්මතු වෙනවා. මට බනිනවා, බනින විදිය. ඔන්න මගේ හිත විසිරෙනවා, විසිරෙන විදිය. අන්න ඒ වගේ දැන් එක එක විදි නා නානා විද දේවල්, විවිධ විදියේ දේවල්. එක වේදන කියන්නේ ප්‍රකට වීමේ විදිය. එක විදි දැන් දුක් දුක දැනෙන, දැන් මම ඉන්නකොට හරි වේදනාව, ඒ දුක දැනෙන විදිය. අන්න ඒ වගේ අම්ම පොඩි අදහසක් ආවද දන්නේ නැහැ නේද?
එහෙ සානසේතන දැන් පැහැදිලි වුණා සානස. දෙවින්තු.
හරි. විද්‍යාවක් කියන්නේ. දැන් මම යමකට මං මේ සතුටක් දැනෙන විදියක්. සතුට දැනෙන විදියක්. දුක හිතෙන විදියක්. අන්න ඒ වගේ. අපේ ස්වરૂපයේ දැන් ওই විදියක් ඉස්මතු වෙනකොට ස්වરૂපයක්, හැඩයක්, විදියක්, ආකාරයක්. අපේ ස්වરૂපයේ හැඩය, විදිය, ආකාරය මම කියන කාරණාවක් එකතු වුණ නිසා දැන් පැහැදිලි තමයි. දැන් ওই විදියේ හැඩය තුළ මේ හොඳ නරක අරක මේක තුනේ නැහැ. හැබැයි මම කියන කාරණාව තමයි එකතු වෙන්නේ. පැහැදිලි නේද? මම කියන කාරණාව එකතු වුණාට, එකතු වුණ නිසා මම ඒක හා එකතු වුණාට පස්සේ ඔන්න දැන් ඉස්මතු වෙන්නේ මොකද්ද? ස්වરૂපයක්, හැඩයක්, විදියක්, ආකාරයක්. ඔන්න ඔකට මම කවලම් වෙනවා. මම එකාස වෙනවා, මුහු වෙනවා. එකතු වුණාට පස්සේ අපි ඒක තේරුම් ගන්න යන්නේ කොහොමද? මම ගත්ත නිමිති. නිමිති. මේ නිමිති එක එක නිමිති දානවා. පාට, සුදු පාටයි, රතු පාටයි, දම් පාටයි, එක එක. දැන් එකේ පාට මම දාපු ඒවා, හැඩතල, විවිධ හැඩතල. මේ හොඳ හැඩතල නරක හැඩතල රවුම් හැඩතල එක එක නානාවිද ඒ එක විදියා විවිධ විදි නේ අපි කියන එක එක විදි විවිධ විදි අන්න ඒ වගේ හැඩතල සටහන් මෙන්න මේවා එක තේරුම් ගන්න යනවා. ඔන්න දැන් මම යන්නේ දැන් අර ස්වරූපයක් විදියක් හැඩයක් ආකාරයක් තමයි ඉස්මතු වෙන්නේ. මගේ අඩුම කුඩුම ටික මගේ දේවල් ටික එකතු කරාට පස්සේ මම ගත්ත නිමිති පාට හැඩතල සටහන් මෙන්න මේවා එක තේරුම් ගන්න යනවා. ඒවා එක තේරුම් ගන්න යනවා කියලා කියන්නේම අපි ඒහා එකතු වෙලා. දැන් මගේ මොන් දැන් කතා කරන්නේ ෆෝන් එකෙන්. දැන් ෆෝන් එක මොකද යම් කිසි ආකාරයක් හැලියක් ස්වරූපයක් විදියක්. හැබැයි මම කියනවා මේක නොකියා ෆෝන් එක Samsung ෆෝන් එක ඕපෝ ෆෝන් එක මේකේ මේ කළු පාටයි මේ මේ ස්ක්‍රීන් එකේ සුදු පාට ස්ක්‍රීන් එකක් තියෙන කළු පාට අකුරු තියෙනවා. ඔන්න හැඩතල මේක සමසයක් ප්‍රශ්නාකාරයි. ඊට පස්සේ එක එක දේවල් ඔන්න එකාසු වෙලා තියෙනවා නේ. මේක මේ මට හම්බුණාට පස්සේ අනු මාෂාෂෝ හොඳයි. මේක හීරුණාට පස්සේ බිම වැටිට කුඩු වුණු දුක දුක ඒ ඔක්කොම මම දාගත්ත දේවල් එක නේ. එතකොට ඒව එක තේරුම් ගන්න යනවා කියලා කියන්නේම අපි ඒහා එකතු වෙනවා. ඒක ඇත්ත කරගෙන ඉන්නවා. හැබැයි අපිට පුළුවන්කමක් ලැබුණොතින් අන්න ඒකට අපිට පුළුවන්කමක් ලැබුණොතින් සිහියක් නුවණක් වීරියක් වර්ධනය වෙනකොට ඔන්න ඉතින් අපිට ඒකට මොකද ඕන වෙන්නේ? සිහියක් නුවණක් වීරියක් වර්ධනය වෙනකොට ලෝකයේ ස්වරූපයක් ඉස්මතු වෙන තැනදී ඔන්න දැන් මොකද වෙන්නේ? ලෝකයේ ස්වරූපයක් ඉස්මතු වෙනකොට වෙන තැනදී ඒ ඉස්මතු වෙන ස්වරූපය අපි ගත්ත නිමිති හැඩතල පාට වලින් තමයි මමත්වය කරගන්නේ කියලා දකින්න පුළුවන්කමක් ලැබෙනවා නම් ඔන්න හොඳට හොඳට මතු කරගන්න. සිහියක් නුවණක් වීරයක් වර්ධනය වෙනකොට ලෝකේ ස්වරූපයක් ඉස්මතු වෙන තැනදී ඉස්මතු ලෝකේ ඉස්මතු වෙන මොකද? ස්වරූපයක්. ඒ ඉස්මතු ස්වරූපය අපි ගත්ත නිමිති හැඩතල පාට වලින් තමයි මමත්වය කරගන්නේ කියලා දකින් ඔන වචනයක් දෙනකොට දකින්න පුළුවන්කමක් ලැබෙනවා නම් මොකද කියන්නේ? දකින්න පුළුවන්කම. ඒ වචනේ වටිනවා හිතන්න නෙවෙයි, දකින්න පුළුවන්කමක් තියෙනවා නම් මොන විදියටද? සිහිය නෝන වීරී ඉස්මතු වෙද්දී ලෝකේ ස්වරූපයක් ඉස්මතු වෙනකොට ඒ ස්වරූපේ අපි ගත්ත නිමිති හැඩතල පාට වලින් තමයි මොකද ඇති වෙන්නේ? මමත්වය ඇති වෙන්නේ. ඔන්න දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා, මමත්වය ඇති වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇහුවොතින් අපි අදහසක් ගන්නවා. ලෝකේ ස්වරූපයක් ඉස්මතු වෙනකොට ඉස්මතු වෙන තැනදී ඒ ඉස්මතු වෙන ස්වරූපය අපි ගත්ත පැරණි මතක ටිකක් කියමු. අපි ගත්ත නිමීති හැඩතල පාට මේ එක එක දේවල් දාලා ඔන්න මමත්වය ඇති කරගන්න කියලා දකින්න පුළුවන්කමක් ඔන්න මමත්වය හැදෙන හැටි දකින්න පුළුවන්කමක් ලැබෙනවා නම් අන්න එයාගේ චින්තනයක් මෙහෙ වෙලා තියෙනවා. ඒක දකින්න උත්සාහ කරනකොට මෙයාට සංස්කාර නෝනක් ඇති වෙලා තියෙනවා. ඔබෙන් අහන ප්‍රශ්නය තමයි සංස්කාර නෝනක් ඇති වෙන්නේ කොහොමද? මොකද මෙතන චෛනාදී අපිට කියලා දීලා තියෙන්නේ ලෝකයේ ස්වරූපයක් ඉස්මතු වෙන තැනදී ඒ ඉස්මතු වෙන ස්වරූපය අපි ගත්ත නිමිති හැඩතල පාට වලින් තමයි මමත්වය ඇති කරගන්නේ කියලා දකින්න පුළුවන්කමක් තියෙන ලැබෙනවා නම් අන්න එයාගේ චින්තනයක් මේ අන්න එයාගේ දැන් මොකද හිතන ගතියක් ඉස්මතු වෙලා හැදෙන හැටි දකිනවා. ඒ චින්තනයක් මෙහෙ වෙලා තියෙනවා. ඒක දකින්න උත්සාහ කරනකොට මෙයාට සංස්කාර නුවණක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ ටික හරිය වැදගත්. ඒක හයිලයිට් කරලා තියාගන්න තරම් වටිනවා. නැත්නම් අපට මේ ලෝකයේ වැදගත් එහිම නොවුනොත් මොකද වෙන්නේ? සංස්කාර නුවණ නැති වෙච්ච තැන අපිට මේ ලෝකයේ වැදගත් අය ඉන්නවා, නරක අය ඉන්නවා, සත්පුරුෂ අය නේද අම්මා?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එතන පොඩි ප්‍රශ්නයක් මතු කරන්නද?
හොඳයි.
එහෙනම්
ඔව්
ස්වාමීන් වහන්ස, සංස්කාර නුවණක් කියනකොට සංස්කාරයක් බව නේද ස්වාමීන් වහන්ස? ඒ ඇති උනේ සංස්කාරයක් බව කියන නුවණ නේ ස්වාමීන් වහන්ස? ඒක
සංස්කාරයක් අර බවක් කියන පැත්තට යන්නේ නැහැ.
යන්නේ නැතුව මොකක් හරි යමක් කියන, මොකක් හරි දෙයක් කියන, එහෙමත් නැතුව කියන්න වචන. ඒකට එහෙමම තමයි වෙනස නුවණක් තමයි කියන්න.
හරියට හරියම දැන් යමක් දෙයක් උනේ මොකක් නිසාද? ලෝකේ ස්වરૂපයක් ඉස්මතු වෙනකොට. දැන් අපි කියවනේ නේද අම්මා, දැන් අර ඇස කන නාසය දිව කය මනසුලි ඔස්සේ ගොඩනැගෙන ලෝකී ස්වરૂපයක් ආකාරයක් විදියක් හැඩයක්නේ. ඒකට මං මගේ තියෙන හැඩ තල පාට නේද, ඒ ටික දාපු ගමන් මමත් ඒ ගොඩනැගෙන අන්න ඔන්න ඔය විදියටයි මමත් ඒ ගොඩනැගෙන්නේ කියලා දකින්න ලැබෙනවා නම් එයාගේ චින්තනයක්, එයාගේ හිතන ගතියක් මේ වෙලා තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ සංස්කාර නොවන කියන. අමුට පැහැදිලි වුණාද කියපු කාරණය?
ඔව් සවිනා, එහෙමයි සවිනා.
මොකද ඔන්න අපි ඇහෙන් රූපයක් බලද්දී, කනින් ශබ්දයක් අහද්දී, නාසයෙන් ආග්‍රහණය කරද්දී, දිවට රස දැනෙද්දී, කයට පහසක් දැනෙද්දී, හිතින් දේවල් හිතද්දී ඒ ඔස්සේ ස්වરૂපයක් තමයි ගොඩනැගෙන්නේ. අන්නේ ස්වરૂපයේ ඉස්මතු වෙනකොට ඒ ස්වરૂපයට අපේ දේවල් එකතු කරපු ගමන් තමයි මමත්වය ගොඩනැගෙන්නේ. අන්න ඔය විදිහේ මමත්වය ගොඩනැගෙන්නේ කියලා දකින්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න එයාගේ එයා හිතන ගතියක් ඉස්මතු වෙලා, අන්නේ හිතන චින්තනයක් මෙහෙ වෙලා හිතන ගතියක් ඉස්මතු වෙනා, අන්නේ ඒ ඒ හිතන ඒ හිතන ගතිය ඉස්මතු වෙනකොට මෙයාට සංස්කාර නුවණක් ඇති වෙනවා තියෙනවා කියලා. සංස්කාර නුවණ
එතකොට සවිනාස, එතන විඥාණයට පිටින් ඉඩක් නැති ස්වභාවයක් නේ, විදර්ශනාවක් වගේ.
ඔව්, හිතන බවක් එක්ක ගිහින නෑ, පිටමින් දෙයක් නෑ. ඔව්, විඥාන ස්ථිති කියන්නේ විඥාණයට ගිහිලා පිටවෙන තැනක් ඉන්නේ නෑ.
එහෙමයි සවිනා.
ඔන්න ඔය තිරුවන් සරණ. ඔව්
සංගස එතර පැහැදිලි කිරීම කරන්නේ අපිට ලැබෙන අත්දැකීමක් පිළිබඳ පැහැදිලි කිරීමකට වඩා මේ සිද්ධිය වෙන්නේ මෙහෙමයි කියන එක, න්‍යායාත්මක පැත්ත ද කියන එක පැහැදිලි කරනවා.
ඔව්, මේ සිද්ධිය වෙන්නේ මෙන්න මෙහෙමයි කියන තමයි විස්තර කරන්නේ. දැන් අපි හිතමු දැන් සලන්ද මාදලෙන් ඇන්නිට රූපයක් බලනකොට දැන් යම් ප්‍රකටත්වයක් වෙනවනේ ලෝකෙ. දැන් අපි තුමු අපේ ඉස්සරහා මොනවා හරි තියෙනවා. මගේ ඉස්සරහා මේසයක්. දැන් මේසයක් දැන් ඒක ඇහැට රූපයක්, ඇහැට යම් කිසි ස්වරූපයක් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙද්දී මේසය මේක මගේ ඉස්සරහා තියෙන කරන්නේ ගුරු පාට ගුරුයි ඇල්මිනියම් පටියක් වගේ එකක් තියෙනවා. ඊට පස්සේ ඔය ඔය විදිහට මේ ෆෝමික ෂීට් එකක් කලවල තියෙනවා. ඔය විදිහට ඔය ඔක්කොම මම දාගත්ත නිවුස්. එතකොට මමත්වය ගොඩනැගෙන්නේ ඔන්න ඔය කාරණාවත් එක්ක කියලා සිතුවිල්ලක් කියන්නේ. සිතුවිල්ලක් මේ සමායෙන් චින්තනයක් මෙහෙ වෙනවා නම් අන්න එතන සංස්කාර නෝන ඉස්මතු වෙනවා. එතකොට වැඩපිළිවෙල තමයි මෙතනදි පෙන්වලා දීලා තියෙන්නේ.
ලැබුණු අත්දැකීම අපි මේකට දාලා විග්‍රහ කරගන්න උත්සාහ කරනවා නේද?
ඔව්, ලැබුණු අත්දැකීම. හරි. ඔව්, ලැබිච්ච අත්දැකීම මේකට දාලා විග්‍රහ කරන්න යනවා. එතකොට ගැටලු සහගත. එතකොට ස්වරූපය දැන් ඇත්තටම රූපය අනිත්‍යයි කියලා කියනකොට රූපය වෙණිගුලියක් කියලා කියනකොට මේක ඇටි බවක් හෝ අත්දැකීම් බවක් කියන එකක් යථාර්ථවාදී වෙන්නේ නැහැ ඇත්තටම. නමුත් අපිට ලැබීමක් වෙනවනේ සුනන්ද මහත්තයා, ලෝකේ ජීවත් වෙති නේද?
අපිට ඒක තොරව විග්‍රහ කරන්න බෑ. නමුත් ඉතින් අපි ඉවසලාට උත්සාහ කරන්නේ ලැබිච්ච දේ ගැන විග්‍රහ කරන්න.
මූලික වශයෙන් ලැබීමක් වෙනවා. මේ ලැබුණේ කොහොමද කියලා හොයාගෙන 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 ගියොත් ඕන ඉස්මතු වෙනකොට මේ මේ ඇත්තටම ඇහැට රූපයක් ප්‍රකට වෙනවා. ඒ ඒකේ පාට නිමිති හැඩතල මොනවත් නැහැ. හැබැයි පාට නිමිති හැඩතල ඔක්කොම දැවි මම. අන්න ඒ නිසයි මම ගොඩ නැගුණේ කියලා එයාට වැටහීමක් එනවා නම් එයා ඒ කාරණයක් නැහැ. එයාට තියෙන්නේ තියෙන බවක් නෙවෙයි. එයාගේ වැටහීම තියෙන බවක් නෙවෙයි සංස්කාර.
ඒ කියන්නේ සොයනවා මේක ලොකු වර වීරියක් කර ඉස්සලා කිව්වා වගේ මේ නුවණක් වීරියක් සුලි පුහුණු කර ගැනීමක් කරනවා තමයි එතනට පත් වෙන්න පුළුවන් වගේ නේද?
ඇත්තටම මේ අද අපේ ලොකු සයින්හන්සේ මේ රෙකෝඩින් එකක් කියලා තිබුණා. ඒකේ කියන්නේ සිහිය කියන කාරණේ ඊට ආවෙනික සිහිය නිවන විදිහට භාවිත විය යුතු ආකාරය එහෙම ලස්සනයි. මම යෝජනා කරනවා මේ අහනාය සහ මේ කියන්නේ අහන්න තෘප්ති කැමැත්තෙන් ඉන්න අයට මේ අද මේ රෙකෝඩින් එකක් ඉවරලා තියෙනවා. පුදුම වැදගත්කමකින් යුක්ත, ඒ කියන්නේ ගොරෝසු මට්ටමේ, කියන්නේ සමහර අය සිහිය පවත්වන අය ඉන්නවා, පුරුදු කරන අය ඉන්නවා. මම කියන්නේ ගොරෝසු මට්ටමින් මේ කරන්න ඕන. يعني මට පුදුම හිතුණා සාමිනාසෙ කොයිතරම් කාරුණිකයිද කියලා. දාර්ශනික පැත්ත, දැක්ම පැත්ත කියලා දෙයිලා දාර්ශනික පැත්ත ඉස්මතු නොවෙන්නේ ඇයි? මේ සිහියක් පවත් සාමාන්‍ය ගොරෝසු මට්ටමින් සිහියක් පාවිච්චි නොවීම නිසා එතන ඉඳලම කරුණු කියලා තියෙනවා. ඉතින් ඒක භාවිත වෙන විදි නිසා හරි ප්‍රායෝගිකත්වයේ ඉලක්ක කරලා ඉල්ල කරලා පැහැදිලි කරපු කාර්යය. يعني ඍජු අත්දැකීමට දැන් අපි හිතමු දැන් මේ වෙලාවේ සම්බන්ධ මහත්තයා අපිට තදගතියක් නම් තියෙන්නේ. අපි තදගතිය කියන ඍජු අත්දැකීමත් එක නැහැනේ. එක්කෝ අතීත නේද, එක්කෝ අතීත කාරණයක් එක්ක, එක්කෝ අනාගත සැනැස්මක් එක්ක, එක්කෝ කවුරු හරි කෙනෙක්, එක්ක මොන හරි දෙයක්, එක්ක මොන හරි තැන, ওই විදිහට විසිරිලානේ තියෙන්නේ. හැබැයි අර يعني ඍජු අත්දැකීමට එන්න ඕන තාක්ෂණික ඕකෙන් තාක්ෂණික පැතිකඩ, කියන්නේ අපිට ප්‍රායෝගිකව ගොරෝසුව එන්න ඕන කාරණා ටිකක් එක්ක ඒක අර මෙතෙක් යම් වැටහීමක් තියෙනවා නම් ඒ ඍජු අත්දැකීමට වැටහීම භාවිත කිරීම, අනිත්‍ය සංකතාදී වශයෙන් භාවිත කිරීම කියනවා. හරි ලස්සන මේ මං කන හිට විතර වෙනකොට ඒ පිළිබඳව ඒ දේශනය ඇතැමිට දාවේ භාවනාව සම්බන්ධයෙන් කරන විදිහ. එතකොට දැන් මෙන්න මේ වගේ චින්තනයක් තියෙන කෙනෙක් යා නිතර නිතර පුරුදු කිරීමක් කරන්න ඕන කියන පැතිකඩ එක තමයි ඉස්මතු කරලා තිබුණේ දේශනේ. නිසා මම මෙච්චිතින් හැමෝටම ආරාධනය කරන දේශනේ හොඳින් අහන්න, අවධානය යොමු කරලා අහන්න කියලා මම කරනවා. ඒ අර සුනන්ද මහත්තයා කලින් කිව්වා වගේ අපිට ලෝකේ ලැබීමක් එක තමයි ලැබෙන්නේ. වෙයි ඒක ලැබුණු විදිය විමසගෙන 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 යෑමක් වෙන්න ඕන. ඒ වගේ නැත්තම් සුනන්ද මහත්තයා කියපු එකේ හරි ලස්සන කාරණයක් තියෙනවා. නැත්තම් ලැබිච්ච එක දිහා මේ ඒක සත්‍ය කරන්න යනවා. එහෙම වුණාම ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ලැබිච්ච කාරණේ උනේ කොහොමද කියලා හෙවොත් ලැබිච්ච එක උනේ මෙහෙමයි කියන හෙවොත් ප්‍රශ්නයක්. හැබැයි ලැබීමම උනේ කොහොමද කියලා හොයන එක තව පැතිකඩක්. ලැබිච්ච එක හොයන එක එකක්, ලැබීම උනේ කොහොමද කියලා හොයන එක තවත් එකක්. ලැබුණු එක සාස්වත වෙලා ඒක නොයේ, ඒක නොයෙදෙන්නේ මෙහෙමයි කියලා කිව්වොත් සාස්වතෙන් උච්ඡේදයට යනවා. ලැබුණේ කොහොමද කියලා හෙවොතින් අන්න එතකොට එයාට විචක්ෂණයක් එක්ක හොයන්න යන එක ඒක එයාට උපකාර වෙනවා. නිසා අර සුනන්ද මහත්තයා ආපු ප්‍රශ්නිකුට සියුම් පැත්තක් තියෙනවා. හරිම සියුම් මෙතන. ඒක හරි වටින තැනක් සුනන්ද මහත්තයා. ලැබිච්ච එක සාස්වත වෙලා ඒක නෑ කියන යන්නේ කොච්චිද? ලැබුණේ කොහොමද? ලැබීම උනේ කොහොමද කියලා හොයාගෙන ගියොත් ඒකට පදනමක් නැතිකම. ඒක තියෙනවා හෝ නෑ හෝ කියන පදනමක් කියනවා විචක්ෂණයක් එක පිරිසිඳ හිමීමක් එක්ක. ඒතර හරි වටින සුනන්ද මහත්තයා ඔන්න එතකොට මේ සංස්කාර නුවණක් ඇති වෙද්දී නැත්තම් අපිට මේ ලෝකේ වැදගත්කයි ඉන්නවා. වැදගත්කයි ඉන්නවා, නරකයි ඉන්නවා, සත්පුරුෂයයි ඉන්නවා, අසත්පුරුෂයයි, සිල්වත් අය නේද, දුසිල් අය ඕන තරම් ගැටීමකට යන්න පුළුවන්. සමහර දාට ඔන්න අපි හිතමු භික්ෂුවක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, මොකක් හරි අශ්ලීල ක්‍රියාවක් කරොත් පුදුම විදියට දැන් සමාජ මාධ්‍යත් හරි ප්‍රබලයිනේ, දිනුවෙන්නේ පුදුම විදියට ගැටෙන්න යන පුළුවන් නේද? අන්න ඒ වගේ තොර හොඳ නරක කතා විචක්ෂණයෙන් දැක්මකින් යුක්ත කෙනාට ඇත්තටම එන්නේ නැහැ. ඇත්තෙන් මම කියන්නේ ලෝකේ ඉන්නකොට නෙවෙයි, දැක්ම සංස්කාර නුවණක් එක්ක හොඳ නරක කතාවක් නේ. වරදවා ගන්න එපා. ලෝකයේ තුල හොඳ නරක කියලා දෙකක් තියෙනවා, ඒක වරද්ද ගන්න එපා. ලෝකයේ තුන හොඳ නරක කියලා දෙකක් තියෙනවා. සංස්කාර නුවණකදී තමයි හොඳ නරක කියලා කතාවක් නැත්තේ. ඕක මාරු කරගෙන ගොඩක් අය ලෝකේ හොඳක් නොකර ඉන්නවා. එහෙම තැනකට යන්න පුළුවන්, උච්ඡේදවාදයකට වගේ එහෙම යන්න පුළුවන්. ඔන්න ඊළඟට කියනවා ස්වરૂපයක්, හැඩයක්, විදිහක්, ආකාරයක් ගොඩ නැගෙන කොට. ඔන්න තියෙනවා කියලා නෙවෙයි කියන්නේ, ගොඩනැගෙන කොට කියලා කියන්නේ ස්වરૂපයක්, හැඩයක්, විදියක්, ආකාරයක් ගොඩනැගෙන කොට ඒ ස්වરૂපයක්, හැඩය, විදිය, ආකාරය අපි දන්න නිමිති ඔස්සේ තමයි තේරුම් ගන්න කියන මේ නුවණ එන්නේ නැහැ. ඒ ආපු නුවණ, මේ නුවණ ආපු තැනදීම මෙතන මේ තේරුම් ගන්න කියන මේ නෝන එන්නේ නැහැ කියන එක නෙමෙයි, එන්න ඕනේ කියන එකයි එන්න ඕන. මෙතන වචනේ හදා ගන්න නැත්නම් වරදින්න පුළුවන්. එතන මේ print එකේ තියෙන කාරණේ පොඩ්ඩක් විමසලා ගන්න. වචනේ හරි නිවරදි වෙන්න ඕන. ස්වરૂපයක්, හැඩයක්, විදියක්, ආකාරයක් ගොඩනැගෙනකොට ඒ ස්වરૂපයක්, විදි, හැඩය, විදිය, ආකාරය අපි දන්න නිමිති ඔස්සේ තමයි තේරුම් ගන්නේ කියන මේ නෝනේ එන්න ඕන. ඒ මේ නුවණ ආපු තැනදිම, මේ නුවණ ආපු තැනදිම අර ගොඩනැගුණු ඒ ස්වરૂපය, විදිය, ඇඩය, ආකාරයට එකතු වෙන්න ඉඩක් නෙවෙයි තියෙන්නේ, අනිත්‍ය ස්වභාවය. ඒතර මොකද්ද වෙන්නේ? හරි ලස්සනයි එතන. ස්වરૂපයක්, ඇඩයක්, විදියක්, ආකාරයක් ගොඩනැගෙනකොට ඒ ස්වરૂපය, ඇඩේ, විදිය, ආකාරය අපි දන්න නිමිති ඔස්සේ තමයි තේරුම් ගන්නේ කියන මෙන්න මේ නෝන එන්න ඕනේ. ඒකට එන්නේ නැහැ කියන එක නෙවෙයි, එන්න ඕනේ කියලා කියන්නේ. මේ නෝන ආපු තැනදිම අර ගොඩනැගුණු ස්වરૂපය, විදිය, හැඩය, ආකාරයට එකතු වෙන්න ඉඩක් නෙවෙයි තියෙන්නේ. අනිත්‍ය ස්වභාවය, යථාර්ථ ස්වභාවය දකින්න ඕන කෝණයකටයි යන්නේ. ඒ වැටහීමක් තියෙනවා. අන්න දැන් වැටහීමක් තියෙනවා. ඒ අනිත්‍ය සංඥාව කියන කාරණාවෙත් ඉස්මතු වෙන්නේ අන්න ඒක. දැන් මෙයාට මොකද තියෙන්නේ? අනිත්‍ය සංඥාව. නිට්ඨ සංඥාවද අනිත්‍ය සංඥාවද? අනිත්‍ය සංඥාවක් තියෙනවා. එයාට හඳුනා ගැනීමක් තියෙනවා. ඒ සංඥාව අනිත්‍ය. මේ ටික හරි වැදගත්. වේදනාවක් අපට ප්‍රකට වෙනවා. ඒ කියන්නේ වේදනාවක් විඳවනවා. අපේ විඳවන වේදනාව හොඳයි, නරකයි කියලා දානවා. අපට ඒ දාන දැමීම පිළිබඳව වැටහීමක් එනවානේ. අන්න සංස්කාර පිළිබඳව නුවණක් එනවා. දාන දැමීම පිළිබඳව වැටහීමක්. ඊළඟට හඳුනා ගැනීම. අපට මේ ලෝකේ විවිධ විදියට හඳුනා ගැනීම වෙනවා. ස්වરૂපයක්, හැඩයක්, විදියක් පිළිබඳව හඳුනා ගැනීම වෙනවා. මේ හඳුනා ගැනීම කියන කාරණා කියන කාරණාවක් ක්‍රියාවක් සිද්ධියක් ඉස්මතු වෙනකොට අපට ඒ හඳුනා ගැනීම පිළිබඳව යථාර්ථයක් නොදකින නිසා අපි කලින් ගත්ත නීමීති ඇඩතල මුල් කරගෙන අපි ආපහු ඒක මමායනය කරගන්න දඟලනවා. ඒ කියන්නේ විපරිණාමී අන්‍යතාවාදී අනිත්‍ය කියන වෙන මේ කාරණා දකින්නේ නැහැ. ඒ කියන්නේ අල්ල ගැනීමෙන් තමයි මෙහෙම උනේ කියලා දකින්න යන්නේ නැහැ කියන එක. අනිත්‍ය භාවය, විපරිණාමී භාවය, අන්‍යතා භාවය දැකින්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ එයාගේ ගොරෝසු මට්ටමින් වැටහීමක් ලැබෙනවා. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් ලෝකය හා එකතු වෙද්දී මමත්වේ මුල් කරගෙනයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ. මගේ රාමුවකට අනුවයි මේ නිමිති ටික දහන්නේ. එතකොට ඒ කරුණ එක්කම එයාට වැටහීමක් එනවා. ඒ ගොඩනැගුණු කාරණාවට නිත්‍ය භාවයක් නැහැ කියන. එතකොට ගොඩනැගුණු කාරණාවට නිත්‍ය භාවයක් නැත්නම් ඒ ස්වභාවයේ එක්කනම් මම කියන කාරණාවේ යෙදීම තිබුණා. ඔන්න මේ යම්කිසි ආකාරයක් විදියක් හදයක් යම්කිසි විදීම හඳුන ගැනීම සකස් වීම දැන ගැනීම එක්කම නම් මම තිබුණේ ඒකේ සත්‍යතාවය දකිනකොට දැන් එහෙනම් ඒ ස්වභාවයට මම කියලා ගන්න ඉඩක් නැති වෙනවා කියලා කියනවා. පැහැදිලිද? ඇස කන නාසය දිවකය මනෝස්තේ යම් ස්වરૂපයක් විදියක් ආකාරයක් ගොඩනගෙන විඳීමක් ප්‍රකට වෙද්දී හඳුන ගැනීමක් ප්‍රකට වෙද්දී සකස් වීමක් ප්‍රකට වෙද්දී දැන ගැනීමක් ප්‍රකට වෙද්දී ඒ ප්‍රකටත්වයට ඒ ආකාරයේ විදිය හැදෙට මම දත්ත නිමිති නොදානකොට අර ස්වરૂප විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම එක මමත්වයට ඉඩක් ලැබෙන්නේ නැහැ. අන්න ඒකට මම කියලා ගත්ත එකේම මම කියලා ගන්න ඉඩක් ලැබෙන්නේ නෑ කියල තමයි එතනදි කියන්නේ. පැහැදිලිද? මොන ඊළඟ චේද කියනවා මෙන්න මේ විදියට අපට සිහියක් නෝනක් වීරයක් පුරු කරගන්න පෙන්වුණාට පස්සේ ගොඩ නැගෙන ස්වරූපය හැඩය විදිය ආකාරය දැන් ඒ රූපය පැත්තෙන් කිව්වේ රූපය කියන එකට තමයි ස්වරූපයේ හැඩේ විදිය ආකාරය වේදනාව හඳුනා ගැනීම සකස් වීම කියන්නේ චේතනාත්මක භාවය හිතන ගතිය. දැන් හොඳට හිතලා බලන්න විඥාන කියන්නේ සාමාන්‍ය චේතනාත්මක භාවය දැන ගැනීම. දැන් හොඳට හිතලා බලන්න අපේ ජීවිතය ගතට පස්සේ දැන් හොඳට හිතන්න කිව්වා අපේ ජීවිතය ගතට මේ කතා කරන්නේ ඔබේ ජීවිතේ ගැන මගේ ජීවිතේ. ඒ කියන්නේ අපේ ජීවිතේ ගත්තට පස්සේ රූපේ මොමයි කියලා වේදනාවයි මොමයි කියලා සංඥාවයි මොමයි කියලා චේතනාවයි මොමයි කියලා දැනගැනීමයි මොමයි කියලා අපට මෙහෙම දෙක හිතේට ජීවිතයේ ඉදිර නැද්ද කියලා බලන්න. පින්තුනේ බලන්න මම ඉන්නවා රූපේ පේන මම ඉන්නවා දුක් විඳිනවා මම ඉන්නවා මම තමයි අර පුත කියලා හඳුනගන්න මම ඉන්නවා මම තමයි අර පුත කියලා දැනගන්න නැද්ද බලන්න. ඔය විදිහට දෙකක් කියදිරනේ දෙක 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 ඉදිරිය කියන පැවැත්ම බලන ඉදිරිය නැද්ද කියලා. ඒ කියන්නේ රූපය වෙනමම තියෙනවා මම වෙනමම ඉන්නවා වේදනාව වෙනමම තියෙනවා මම වෙනම ඉන්නවා සංඥාව වෙනම තියෙනවා මම වෙනම ඉන්නවා සංස්කාර වෙනම තියෙනවා මම වෙනම විඥානය වෙනම තියෙනවා මම වෙනම ඉන්නවා එතකොට එහෙනම් අර වේදී කොහොමද කරන ආත්මෙන් කියන පැත්තට තල්ලු වෙනවා. මේ දෙක 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 තියෙන දුවේතාව. හැබැයි රූපය කියන කාරණාවක් වටහා ගන්න ඒ පිළිබඳව තේරුම් ගන්න යනකොට ඔන්න දැන් අර ද්වේතාවය තිබුණා. මමයි රූපේ, මමයි වේදනාවයි, මමයි සංඥාවයි, මමයි සංස්කාරයයි, මමයි විඥානයයි කියලා දෙක දෙක කියලා මේ යුගලයේ විගුලයේ ආත්මෙන් හිතේ තිබුණට කවුරු හරි ඒ රූපේ කියන කාරණාව යථාර්ථවාදීවම දකින්න පුළුවන්කම ලැබුණොත් මොකද්ද හයිලයිට් කරලා තියාගන්න, ඒ රූපය කියන කාරණාව ප්‍රකටත්වය කියන කාරණාව යථාර්ථවාදීවම දකින්න පුළුවන් කමක් ලැබුණොත් අන්න එයාට නුවණක් ලැබෙනවා. ඒ රූපය කියන කාරණාව මමායනයක් එක්ක ආපු එක. එයාට වැටහීමක් වෙන මොකද? ඔය ප්‍රකටත්වයක් උනේ මමායනයක් මොකද්ද? මමායනයක් එක්ක ආපු එක. හැබැයි රූපය කියන කාරණාවෙන්තරව මමායනයක් විදිහ නෑ. යෙදෙන විදියක් නෑ කියලා. වේදනාව කියන කාරණාවෙන් තොරව, සංඥා කියන කාරණාවෙන් තොරව, සංස්කාර කියන කාරණාවෙන් තොරව, විඥානය කියන කාරණාවෙන් තොරව මම විදියක් නෑ. නෑ කියලා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට ජීවත් වෙන කාරණාව වටහා ගන්න පුළුවන්කම ලැබුණොත් අන්න එයාට මේ ලෝකයේ ජීවත් වෙද්දී අන්න එයාට මේ ලෝකයේ ජීවත් වෙද්දී ලෝකයේ ප්‍රශ්න අර්බුද කියන කාරණාවක් නැතුව වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. සිහියක් එනකොට, වීර්යක් එනකොට, නුවණක් එනකොට, සිහිය නුවණ වීර්යය සිහිය වීර්ය නුවණ එක්ක යා ජීවිතය ඇත්ත දකින්න පෙළඹෙනවා කියලා කියනවා. එනේ යම් කිසි වැටහීම් සහගත ස්වභාවයක් ලක තියෙනවා. ඒක භාවිත කරන්න යමු වෙනවා කියලා තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. එතනින් පූර්කාව ඉවරයි. ඇත්තම මම මේ පූර්කාව අරගත්තේ දැන් ගිය සතිය අපිට සාකච්ඡාව සම්බන්ධ වෙන්න බැරි වුණානේ. මේ ඒ පූර්කාවට ආවේ ඒක මතක් කරලම එනකොට තමයි සූත්‍රයේ වටිනාකම ඉස්මතු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතෙක් කතා කරපු කාරණාත් එක අදහස් තියෙන කතා කරමු.
මාස අපි මේ සංඥාව, ඒ කියන්නේ අපි කොම නිමිති සංඥාවල් අනුව විද්‍යක් ආකාරයක් ස්වરૂපයක් ඒ විද්‍යටමනේ අපි දකින්න පුරුදු වෙලා තියෙනවා. ඇත්තටම ඉතින් අපි තාම මේ විදිහටමනේ හිතන්න පුරුදු වෙලා තියෙන සයින්ස්. ඉතින් කොහොමද ඉතින් ඇත්තටම අපි මේ විදිහට විචක්ෂණය කරලා ඒකට යෙදෙලා ඉන්න වෙලාව හිමුණත් අපි සාමාන්‍ය ජීවිතේ වෙනකොට සාමාන්‍ය පුරුදු විදිහට අපි අර විදිහටම තමයි යන්න අපි මේ ජීවිතය කතා කරන අපි පුරුදු වෙලා තියෙන. අපි ගන්නෙ මේ විදිහටමනේ ස්වરૂපයක්, හැඩයක්, විදිහක් එහෙම කියලා අපි ගත්ත සංඥාවල් අනුව ඒවා ඒ විදිහට දාගන්නවා නේද සයන්ස්?
නම් ස්වરૂපයක් කියන කාරණයට අපි නිමිති දාගන්නවා.
දාගන්නවා නේ.
දැන්
මම කියන්නේ මම දැන් කියන්න සූදානම් වෙන්නේ අපි මේ විදිහටමනේ ඉති හිතන්න පුරුදු වෙලා තියෙනවා.
ලෝකෙට අහුවෙලා නේ.
ලෝකට අහුවෙලා නේ. ඒක තමයි මේ මට පෙන්නු කරන ඕන ඕනේ සයන්ස්. අපේ තියෙන මෝඩකම දුර්වලකම් ඒ කියන්නේ තියෙනවා. අපි ඉතින් අතරම උත්සාහ කරනවා අර අපිට ඉතින් දැනෙන තියෙන්නේ අපි අර විදිහටම තමයි එහෙම අර සංඥාවල් අනුව ඒ දාගන්නේ නේ. මේක මේසයක් කී විදිහටම කියලා නේ අපි ගන්නෙ.
ඔව්.
ඒක නිකන් අර නිකන් මට සඳහන් කරන්න තමයි අවිනාශයට
හරි
සිතක් පාලනය
වෙච්ච වේද අපිට වෙච්චිදී අපිට වෙච්ච
අපිට වෙලා අපිම කරගන්න වැරද්ද තමයි මේ කියන්නේ ඒකයි අපි අපිම දුක් වෙන්න ඕනේ
අන්න එහෙනම් ඒකට අපිට විතර සිහින පාවිච්චි කරන්න වෙනවනේ සිහින බාලත වෙනවා නුවණක් බාලත වැටහීම පාවිච්චි කරන්න වෙනවා එහෙම තමයි ඉතින්
Pero avanzar en eso.
Pero ඉතින් මෙන්න මේ කරුණු පිළිබඳව තියෙන දේශනාවක් මම ඔබට අද ඉදිරිපත් කරන්නේ සංයුත්ත නිකායේ තුන කොටස නන්ද සංයුත්තයේ තියෙන පඨම උපාදා පරිතස්සනා සූත්‍රය. පළමුවෙනි උපාදා පරිතස්සනා සූත්‍රය. උපාදා පරිතස්සනා කියන්නේ උපාදාන වීමෙන්. එහෙම නැත්නම් බැඳීමෙන්. යමක් හා එකතු වීමෙන්. පස්සුතැවෙන්නේ නැහැ. අන්න යමක් එක්ක උපාදා වෙච්ච නිසා ලං වෙච්ච නිසා උපාදා කිරි උපාදා කියන්නේ උපාදාන කියන්නේ දාන දෙනවා ආදාන ගන්නවා උප කියන්නේ ළඟ සමීපේට ගන්නවා ළඟර ගන්නවා ලං වුණොත් මොකද වෙන්නේ පරිතස්සන පරි කියන්නේ හාත්පසින් තස්සනා තැවෙනවා අල්ල ගැනීමෙන් අල්ල ගැනීම හේතුවෙන් හැම පැත්තෙන්ම තැවෙනවා කියන වගේ අර්ථයක් තමයි තියෙන්නේ වචනේ. ඒ කියන්නේ උපාදාන වීමෙන් එහෙම නැත්නම් බැඳීමෙන් යමක් හා එකතු වීමෙන් පසු තැවෙන හැටි.
ඒ කියන්නේ
ඔය නෑ. පරිකසණං ච බොබික වේද පරිකසණ දේශනා කරන මොකද උපාදා පරි මහණෙනි ඔබලාට උපදේශනා කරන උපාදානය කියන කාරණාව මුලින් පරිතස්සනාව ඇති වෙනවා. ඒ වගේම උපාදාන නොවීම මුල් කරගෙන පරිතස්සනාවන් නොවන ආකාරයක් දේශනා කරනවා. ඔන්න අල්ල ගැනීමෙන් තැවෙන හැටි අල්ල නොගැනීමෙන් නොතැවෙන හැටි. සංසුනාත් සාදුකම් මානසිකරෝත වාසිස්සා හොඳින් අහන්න මනාව යොමු කරගෙන අහන්න මම ඔන්න කියනවා කියලා වාග්ය කරනවා. ඒවම් බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පඤ්ඤස්සෝති. එහෙමයි ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේ භික්ෂුන් භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්නා. භගවා එතදෝ භාග්‍යතුන් වහන්සේ මෙය වදාළා. කතංච භික්ඛවේ උපාදා පරිතස්සනා හොත් මහණෙනි කොහොමද උපාදානෙන් පසුතැවීම සිදු වෙන්නේ? දැන් මේ කියන්නේ සිදු වෙන විදියක් කියන්නේ විදිය කොහොමද තැවෙන විදිය. එතකොට උපාදානයේ සිදුවෙන ආකාරය පුජ්ජනෙක් ඈඳලා පැහැදිලි කරනවා. දැන් සිදුවෙන සිදුවීම කොහොමද කියන්නේ කෙනෙක් ඈඳලා කෙනෙක් ගැන කියවෙනවා සිද්ධියක් ගැන කියනවා. දැන් සිදුවීම ගැන කියන්නේ කෙනෙක් සම්බන්ධ කරන. අන්න එහෙනම් හොඳට ධර්මපරියාය ඉගෙන ගන්න වෙනවා අපිට. ධර්මපරියාය ඉගෙන ගන්න වෙනවා. සමහර වෙලාවට කෙනෙක් පිළිබඳව කියන දේශනා තියෙනවා. සමහර වෙලාවට ධර්මපරියාය විතරක් පැහැදිලි කරන දේශනාවක් තියෙනවා. හැබැයි මෙතන කියන්නේ මොකද්ද? කෙනෙක් ඈඳලා සිද්ධියක් සිදුවෙන විදිහක් පැහැදිලි කරන්නේ. එතකොට උපාදානයේ සිදුවෙන ආකාරය පුද්ගලෙක් ඒවා අපි ඉගෙන ගන්නුන සූත්‍ර හදාරද්දී ඒක අපි හොඳට අවධානය තියාගෙන සූත්‍රය ඉගෙන ගන්නදී ලොකු සයනාස කියලා දීලා තියෙනවා. ඒ ධර්මයේ බලන කෝණ කියන මම දැක්ක මේ පහුගිය දවස්වලත් ගෲප් එකක දාලා තිනෝ ධර්මයේ හදාරන දක්ින කෝණ කියලා දෙක දාලා තියෙනවා. හරි වටින කොටසක් ඒකත් අහන්න පුළුවන් නම් හරි වටිනවා. කෙනෙක් ඇඳලා සිදුවෙන සිදුවීමක් පෙන්වලා තියෙනවා. උපාදානයෙන් පසුතැවෙන හැටි මේ සූත්‍ර දේශනාව තුළ තියෙන තව විශේෂ කෝණයක් තමයි තමයි මේ දේශනාවලදී ඒක තේරුම් ගන්න ඕන. ලෝකයේ තුල සිදුවෙන සිද්ධි යථාර්ථවාදී කෝණයේ තුලින් දකින විදිහක් පෙන්වන්නේ. වටිනවනේ. මොකද මේ දේශනාවේ පෙන්වලා තියෙන්නේ ලෝකයේ තුල සිදුවෙන සිද්ධිය යථාර්ථවාදී කෝණයෙන් දකින විදිහක් පෙන්වන්නේ. දැන් යම් කිසි කෙනෙකුට උපාදානයේ යුක්ත වෙලා පසුතැවීමෙන් යුක්ත වෙනකොට ඒ පිළිබඳව වැටහීමක් නැතිනම් එයා දකින්නේ නැහැ මේවා මම මේවා අල්ලගත්ත නිසායි මේක වෙන්නේ කියලා. අල්ලගත්ත නිසායි මේක වෙන්නේ කියලා මෙයා දකින්නේ නැහැ. හැබැයි නුවණක් ඉස්මතු වෙනකොට මහා මාළික සූත්‍රයේ සඳහන් වෙන විදිහට සක්කාය දිට්ඨිය පිළිබඳව නුවණක් ඇති වෙනවා. අන්න එතනදී සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. උපාදානයෙන් මමත්වය අල්ලා ගැනීමෙන් ඉන්නව නම් යම් කිසි කෙනෙක් ඒ ඉන්න බවක් හමු වුණාමයි ඒ ඉන්න බව ප්‍රහාණය කරන්න උත්සාහ කරන්නේ. ඉන්න බවක් හමු වුණාට පස්සේනේ ප්‍රහාණ ඒක වැටහීමක් ඇති ප්‍රහාණය කරන්න උත්සාහ කරන්නේ. ක්ලේශයක් තියෙනකොට ඒ ක්ලේශේ මොකක්ද කියලා දැනගත්තාම අන්න කැමැත්තක් වීරයක් හටගන්නවා ප්‍රහාණය. ඔන්න දැන් මං මගේ මං කොහේ හරි හේතු වෙනවා කොහේ හරි වාඩි වෙනවා. ඉතින් ඔය අතරේ කොහේ හරි මගේ ඇඳුමේ මඩ පැල්ලමක් තැවරෙනවා දූවිලි තැවරෙනවා. දැක්කොත් නේද මම සෝදන්නේ. නොදැක්කොත් නොදැක්කොත් අයින් කරන්න හදන්නේ නැහැ උත්සාහ කරන්නේ. එහෙනම් කෙලෙසේ ඉස්මතු වෙන්න ඕන. කෙලෙසේ මොකක්ද කියලා දැනගත්තාම තමයි අන්න එතකොට තමයි කැමැත්තක් ඇති වෙන වීරයක් හට ගන්නවා. මොකක් කරනවද? ප්‍රහාණය කරනවා. ඒ වගේම ඊතරන මාර්ගයට මාර්ගයක් එක්කත් යොමු වෙනවා. අන්න පැහැදිලි නේද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ඔන දැන් මගේ වහලේ කිල් වෙනවා. වතුර වැක්කෙනවා. ඒක දැක්කොත් මොකද කරන්නේ? දැක්ක තැනදී මම මේකෙන් ඒකට විකල්පයක් යොදනවා. දැන් වතුර බේරනෝ පේ දැන් වතුර පේ බේරන සිවිලි මැදමාගේ විත්‍ය දිගේ රෝරා වැටෙනවා. ඔන්න මොකද කරන්නේ? දැන් හිතා ගන්න බෑ වෙන්නේ තෙමෙන එක. වහල උඩට නැගු. වහල උඩට නැග්ගට පස්සේ දකින්න උළු කැටයක් පුපුරලා. උළු කැටේ පුපුරලා දැක්ක තැනදී යාට උත්තරේ එනවා. එහෙනම් මෙතන උළු කැටයක් මාරු කරන්න ඕන. උළු කැටයක් අලුතෙන් දාන්න ඕන. ඒ වගේ මේකට අදාළව කාට හරි කියලා එක්ක උළු කැටයක් ඉල්ල ගන්නවා. නැත්නම් බැහැලා හරි ගිහිල්ලා උළු කැටයක් අරගෙන ඇවිල්ලා උළු කැටේ මාරු කරන මාර්ගයක් තිස්මතු. හැබැයි හැමදාම වහිනකොට වහින්නේ නැති වෙලාවට තෙමෙන්නේ නැහැ. ඉතින් ඉන්නවා ෂෝ. වහින හැම වෙලාවෙම උළු උළුින් අනේ මන් දා තෙමෙනවා මොන වෙලක් දන්නේ. හැබැයි උඩට ගිහිල්ලා බලනකොට මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රශ්නේ අඳුර ගන්නවා. ප්‍රශ්නේ අඳුරගත් හැබැයි ප්‍රශ්නේ අඳුරගත්තට උත්තරේ ඇවිල්ලාද? මේ ප්‍රශ්නේ අඳුරගත්ත පමණින් විසඳුනේ නැහැ. ප්‍රශ්නේ අඳුරගත්ත පමණින් විසඳුනේ නැහැ. හැබැයි විසඳෙන්න විකල්ප යොදනවද නැද්ද? විකල්ප යොදනවා. අන්න සත්‍ය ඥානයක් ඉස්මතු වෙච්ච තැන කෘත්‍යයක් ඉස්මතු වෙනවා. හැබැයි කලා වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඇත්ත දැක්ක තැන කෘත්‍යයක් ඉස්මතු වෙනවා. හැබැයි කලා වෙන්නේ නැහැ. සමහර වෙලාවට සත්‍ය දැක්ක තැන කෘත්‍ය හැටියට එයාට යමක් කරන්න තියෙනවා. කරාට පස්සේ කෘතයි. නේද? එයාට අන්න එයාට කැමැත්තක් වීරයක් හට ගන්නවා. මොකක් කරන්නද? ප්‍රහාණය කරන්න. උළු කැටේ විදිච්ච බව දැක්කනම් එයාට කැමැත්තක් වීරයක් ඇති වෙනවා. උළු කැටයක් අලුතින් දාන්න. උපමාව පැත්තකින් කියන්න. පැත්තකින් කියලා අල්ලගත්ත නිසයි උනේ. ඔන්න බලන්න උපාදානෙන් මමත්වය අල්ලගෙන ඉන්නවා නම් යම් කිසි කෙනෙක් ඒ ඉන්න බවක් හමු වුණාමයි ඒ බව ප්‍රහාණයට උත්සාහ කරන්නේ. ඔන්න බලන්න ලස්සනයිනේ. ඇස කනනාතය දිවකය මනෝස්සේ ලෝකයේ ගොඩ නැගෙනකොට යම් කිසි ආකාරයක් විදිහක් හැඩයක් ඒකට මම දාගත්ත නිමිති පාට හැඩතල නිසා තමයි මමත්වය හටගත්තේ කියලා යාට නුවණක් ඇති වුණොත් අන්න එයා මොකද කරන්නේ? එයා ඒකෙන් ඒ වැටහීම ආවුතෙන් කෙලෙසේ උනේ මෙහෙමයි කියලා දැනගත්ත තැනදී එයා උත්සාහ ගන්නවා, වීරවත් වෙනවා. මොකද කරන්නේ? ඒ කෙලෙස ඉක්මවන්න එක වෙන මාර්ගයට යොමු වෙනවා. දැන් පැහැදිලි වෙන්නේ නැති කියන්නේ. එතකොට විදියක් විස්තර කරන්න යන්නේ. උපාදානෙන් පසු පැවෙන්නේ කොහොමද? මොකද විදියක් විස්තර කරන්න කියන්නේ කොහොමද? උපාදානෙන් අල්ල ගැනීමෙන් පසු පැවෙන්නේ කොහොමද? ඔන්න පසු පැවෙන විදිය. ඉද වික්කවේ අසුතවා පුතුජ්ජනෝ අරියානං අදස්සං අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරුසානං අදස්සං සප්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ සප්පුරුෂ ධම්මේ අවිනීතෝ. කවුරු ගැනද මේ කියන්නේ? මේ වාක්‍ය අමතක කරන්න එපා. හරි වටිනවා. අපි මේ වගේ ඒවා දැන් අපේ කනට ඇහිලා 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 මොකද හොඳට කටපාඩම්නේ. හැබැයි කටපාඩම් වුණාට මේකේ අර්ථය අපි පැත්තකට දානවා. ඉද වික්‍රේ මහණින්නි මෙහිලා අසුතව පුතුජනෝ අහපු නැති පුතුජනේ ඉන් අරියාණන් අදස්සාවි ආර්යයන් වහන්සේලාගේ දර්ශනයක් නැහැ. අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධර්මී දක්ෂයෙක් නෙමෙයි. අරිය ධම්මේ අවිනීතෝ උතුම් ධර්මී හැසිරීමක් නැහැ. සත්පුරුෂයන්න් අදත්තන් සත්පුරුෂයන්න්ගේ දැක්මක් නැහැ. සත්පුරුෂ නොදැක්කා නොදකපු කෙනෙක් සත්පුරුෂ ධම්ම සත්පුරුෂ ධර්මී නොදක්ෂේ අදක්ෂේ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ සත්පුරුෂ ධර්මී ඉක්මිනා නැහැ. කවුරු ගැනද මේ කියන්නේ? මහණෙනි මෙහිලා කෙනෙක් ඉන්නවා අසුතවා පුතුජන අසුතවා පුතුජන අසුතවත් පුතජන අසුතවත් කියන්නේ සුතවත් නෑ අහල නෑ. ඒ කියන්නේ අපි ඔබට සුසුසති සූත්‍රයේ මුල් කරගෙන පැහැදිලි කරලා පෙන්වලා දීලා තියෙනවා. සුතවත් වෙන්න නම් යම් කිසි කෙනෙක් ඒ කවුරු හරි සුතවත් වෙනවා නම් අන්නේ කෙනා ධම්ම නිඥානස්සන්ට යොමු වෙනවා. කවුරු හරි ශ්‍රුතවත් නම් එන්නතුනි අපි කියනෝනේ අපි බණ මෙච්චර බණ අහලා තියෙනවා දැන් අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 5ක් 6ක් තිස්සේ 10ක් තිස්සේ දැන් අවුරුද්දක් තිස්සේ මෙච්චර කාලයක් තිස්සේ අහලා තියෙනවා කියලා. ඇහුවනම් වෙන්න ඕන මොකද්ද? ධම්ම නිඥානස්සන්ට බැස ගන්න ඕන. ධම්ම නිඥානස්සන්ට යොමු වෙලා නැත්නම් ස්වභාවයේ වැටහීමට අනුව විමසීමක් යොමු වෙලා නැත්නම් මම ආයි කියන්නම්. ඒ ස්වභාවය කියන්නේ ක්‍රමය, ධර්මතාවය, ක්‍රමයේ කියන්නේ ඒ ස්වභාවයේ අවබෝධයට අනුව ඉවසීමක් වෙලා විමසීමකට යොමු වෙලා නැත්නම් ඒක ශ්‍රුතවත් වෙන්නේ නැහැ. වචන ටිකක් ඒව එච්චරයි. පදය පරම වුණා එච්චරයි. පදේ නොවටින්නේ, පදේ වටිනවා. අදේ උතුම්නි කියලා කියන්නේ. හැබැයි ශ්‍රුතවත්නේ කියලා කියනවා. අන්න සුසුසති සූත්‍රයේ කියමු ධම්ම නිඥාන කන්ටිට බැස ගන්නවා කියලා, යොමු වෙනවා කියලා. අනුලෝම කන්ටිට මොන මොකකට අනුලෝමද? ඈතර වීමේ ක්‍රමයට, ඈතර වීමේ ඈතර වීමට අනු සක්කාය නිරෝධයට අනුලෝමව ඉවසීමකට බැස ගන්නවා කියලා. සුතවත් වෙනවා කියන හැබැයිම සුතවත් භාවය කියන්නේ ඉගෙන ගත්ත කියන එක නෙවෙයි, කටපාඩම් කියන එක නෙවෙයි. ඒක ඕන. ඒක කියන්නේ ඒක ඕන. ඒක ඒ සුතවත් භාවය කියන්නේ. හැබැයි සුතවත් භාවය කියන්නේ ඒකටම නෙවෙයි. අර්ථ දැනුම. දැනුම ඕනයි සුතවත් දැක්ම පිණිස. නැත්තම් අපි කොච්චර ධාරණය කරගෙන තියෙද? ඒ කියන්නේ මතක තියාගන්න එපා කියන එක නෙවෙයි. ඒකත් හොඳට මතක. කොච්චර ධාරක මෙහෙම නැත්නම් කොච්චර ධාරණය කරගෙන හිටියත් එතන සුතවත් බවක් වෙන්නේ. අපිට කරුණ විතරයි මතක. ධර්ම දේශනාවක් ඉගෙන ගන්නකොට අපි බලන්න ඕනේ කාරණාව පෙන්වලා තියෙන දැක්ම. පින්වතනේ දැන් අපිට උදැල්ල ඕනද නැද්ද? ඕන. මොකටද උදැල්ල ඕන? අපිට උදැල්ල ඕන පොළව හරගන්න. දැන් උදැල්ල නැතුව අතින් හරන්න බෑ. ඒක අතින් හරන්න පුළුවන්. මම කියන්නේ උදැල්ල ඕන හාර ගන්න. හැබැයි උදැල්ල තිබුණට ඒක උදැල්ලේ කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපිට මොන හරි ලියන්න ඕන. ලියන්න දැන් පෑනක් වෙන්නේ. ඒකට පෑනක් ඕන. පෑනක් වෙන්නේ ලියද්දි. හැබැයි ලියන්න පෑන ඕන. හැබැයි පෑනක් කියන එකේ හැබැයිම අර්ථය වෙන්නේ ලියද්දි. ඒතර සුතවා වෙන්නේ අනුලෝම කන්තියට වැසගනිද්දි, ධම නිජානක් කන්තිර වැසගනිද්දි. එහෙම නැත්නම් ධාරණී කරගත්ත මතකෙක. පෑන කියන උපකරණය ඕන. ඒක නැතුව ඇඟිල්ල ලියන්න බෑනේ. හැබැයි පෑන පෑනක් වෙන්නේ අර්ථාන්විත වෙන්නේ ලියද්දි, ලිවීම සිදු කරද්දි. අන්න ඒ වගේ සුතවා ආර්ය ශාවකෝ කියන්නේ සුත, ඒ කියන්නේ ධම්ම නිජානකන්තයට අනුලෝමී කන්තයට බැසගන්නේ නැත්නම් එයාට කියන්නේ අසුතෝක්තු ජනකෝ. එච්චරයි නේ. දැන් බුදුරජාණන් වහන්සේ අලගද්දූපම සූත්‍රයේ ධර්මය පහුරකට උපමා කරලා පෙන්නලා තියෙනවානේ. එතකොට කරුණු දෙන්නේ මොකටද? දැන් කරුණු දෙන්නේ මොකටද? දැන් අපි බත් කන්නේ මොකටද? බත් කන්නේ අපිට අවශ්‍ය, ශරීරයට අවශ්‍ය පෝෂක පදාර්ථ උකහා ගන්න. දැන් කන්න කෑම ජීර්ණය නොවුනොත්, ඒ උපමාව ලස්සනයි කියලා. අපි කන කෑම නිකම් ප්‍රායෝගික දෙයක් හිතන්න අකුල වෙන්න කියනවනේ, එක්ක ඕකාරයට එනවා වමනේ කරනවා, නැත්නම් අජීර්ණය වෙලා ඒක බහිශ්‍රාවිය වෙනවා, බඩේකක්කුම් හැදෙනවා. අන්න ඒ වගේ කරුණු නැටියද දෙන්නේ මේක යමක් ඉස්මතු කරන්න නේද? අන්න ඒ වගේ මේ දැන් එතකොට කරුණක් දෙන්නේ මොකටද? කරුණක් දෙන්නේ දැක්මක් හේතු ගන්නන්න. කරුණක් ලං කරන්නේ ලං නොවෙන, කරුණ ලං කරන්නේ නැතුව ලං නොවීම ඉස්මතු කරන්නේ කරුණක් ලං කරන. හැබැයි කරුණක් ලං කරාට පස්සේ කරුණට අපි ලං වුණොත් තමයි ප්‍රශ්නේ. වචන දෙන්නේ දැක්මක් හේතු ගන්න, ඉරිගහලා තියාගන්න ඒ තරම් වටිනේ. වචන දෙන්නේ වචන ඕන, වචන නැතුව බෑනේ මේක දෙන්නේ. වචන දෙන්නේ දැක්මක් හේතු ගන්න. එතකොට අපට මේ ධර්මී ඉගෙන ගනිද්දී කරුණු විතරක් දන්නවා. හැබැයි ඒ කරුණු තුනෙන් ඉස්මතු කරන දැක්ම ආන්නේ කාවේ නැත්නම් ඉතන ප්‍රශ්නේ. දැන් කසේ මහරජාච සූත්‍රය ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ සීතානවා නේ, අහම්පිකෝ වාක්කුණ කසාමිච්ච වපාමිච්ච කසිත්වාච වපිත්වාච බුඤ්ඤා නේ, මතකයි නේ කතාව. මා සීතානවා වපුරනවා කියලා කියන බුදුරජාණන්. ඒ ගොවිය දන්න කරුණ වලින් පෙන්නවා. හැබැයි ඒ කරුණ වලින් පෙන්නන්නේ දැක්මක් ඉස්මතු වෙන වැඩ පිළිවෙල. දැන් එයා කුඹුරු හානෙකට මේ කියන්නේ මේකයි කියලා ඒ කරුණ හැටියට එයාගේ දෙයකට සංසන්දනය කරනවා. ඒකාන්ත කරලා ගත්තොත් එහෙම එතනින් මෙහාට යාට හිතන්න බැරි වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් ඒ කරුණ පාදක කරගෙන ඒකෙන් පෙන්වන කෝණයට ගියොත්, කරුණ පාදක කරගෙන මොකද වෙන්න ඕන, ඒකෙන් පෙන්වන කෝණයට ගියොත්, දැක්මට ගියොත්, අන්න එයාට පුළුවන්කම ලැබෙනවා ඒ පෙන්වපු ධර්මයේ සුතවත් වීම. දැන් 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 වචන ටික දැනුමට හොඳයි. ඒ දැනුමින් ඒ වචන ටිකෙන් කෝණේ පැත්තට ගියොතින් අන්න ඒකත් එක්ක මොකද වෙන්නේ? සුතවත් වීම. සුතවත් නොවන තෙක් එතෙක්, ඒ කියන්නේ දීපු වචන වලින් දැක්ම පැත්තට නොගියොතින් එතෙක් එතෙක් අසුතවත්. එතෙක් මොකද වෙන්නේ? අසුතවත් කියලා කියනවා. මම තව උදාහරණයක් කියන්නම්. අපි මොනවා හරි අපි දන්න කාරණාවක් එක්ක සමාජයේ තියෙන වචනයක් ඉගෙන ගන්න. අපි කියමුකෝ ඇමරිකාව ගැන අපි ඉගෙන ගන්න. දැන් ඇමරිකාව ගැන අපි කොච්චර ඉගෙන ගන්න, අපිට ඇමරිකාව කියන තැනට ගියේ නැත්. අපි තුළ ඇමරිකාව ගැන ඉගෙන ගන්නේ අපේ කෝණයෙන් තියෙන එකක් එක්ක නේද? නේද? මෙහෙම කියනකොටම මේ මට මතක් වෙනවා, එතන මම මේ ඔය ලෝකයේ විදිහට ඉගෙන ගත්ත කාලයක් තිබුණනේ. ඒ විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා මම. ඒ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ ඉතිහාසයේ විෂයක් හැටියට ඉගෙනගෙන තියෙනවා, ඒ විශේෂ වේදී උපාධියක් හැටියට. ඉතින් මේක සාමාන්‍යයෙන් ගොඩක් තිබුණා. ඉතින් මම ඉගෙන එළියට ඇවිල්ලා උපාධිය අරගෙන ඇවිල්ලා කල්පනා කරේ මේකෙන් මම මොකද කරන්නේ කියලා. මේකෙන් මම කාට හරි කියලා දුන්නත් මේ අචිත්තන්නාන් මාතමී කියන වචනේ තියපු ගමන් වචනේ පදනම් විරහිත වෙලා යනවා. යාළුවොත් එක කතා කරන්නේ කිසිම වටිනාකමක් නෙමෙයි. ඉතින් ඒ දවස්වල ඉගෙන ගත්ත ඇමරිකාවේ ඉතිහාසය පිළිබඳව, ඇමරිකාවේ ඉතිහාසයේ කලින් ඔයි මායා ඇතික් වගේ ශිෂ්ටාචාර තිබෙච්ච හැටි, ඇමරිකාව ජනපදකරණය වෙච්ච හැටි, ජනපදකරණය වෙනස් ප්‍රමුඛව මේ දියුණු වෙච්ච හැටි, පළවෙනි ලෝක යුද්ධෙදි දෙවෙනි ලෝක යුද්ධෙදි යාල බලවත් වෙච්ච හැටි, මේ ලෝකයේ ධනවාදය ධනවාදය ධනිස්තරවාදය සමාජවාදයෙන් දෙක වෙද්දී ධන ධනේ ධන ධනවාදී රටවල් වලින් ඇමරිකාව ප්‍රමුඛ වෙච්ච හැටි, ඇමරිකාවේ සිටියේ තියෙන ඒ කොටස් පිළිබඳව මේ හොඳ අධ්‍යයනය කරන මෑත කාලීන ජනාධිපතිවරු දක්වා යම් ඒ දවස්වල දැන් නම් මතකයක් නැහැ. මම ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඉගෙන ගත්තට මම ඇමරිකාවේ ගිහිල්ලා තියෙනවා නැහැ. ඔන්න ඇමරිකාවේ ඉන්න කෙනෙක් නම් ඇමරිකාව ගැන යම් අදහසක් තියෙනවා නේ. දැන් මොකක්ද වෙනවා කියන්නේ? දැන් මම ඇමරිකාව පිළිබඳව එකයි කියලා දැන් ඉන්කා මායා ඇසිටික් ශිෂ්ටාචාර මෙහෙම තියෙන්නේ ඇති, ඒකට මේ වගේ අය පදිංචි වෙන්නේ ඇති, මෙහෙම දියුණු වෙන්නේ ඇති, මේ විදිහට මම චිත්‍රයක් ගැනද එච්චරයි මම දන්න පොර. දැන් මාත් එක ඉගෙන ගත්ත අනිත් අයත් ඔය ටිකම ඉගෙන ගත්ත, ඒ අයත් ඒ විදිහට කියන දේවල් දාගන්න ඇතිනේ. එතකොට එතන තියෙන්නේ අපේ කෝණයෙන් දකින නිමි මමත්වේ පාදක කරගෙන තේරුම් ගන්න දෙයක් විතරයි. හැබැයිම ඇමරිකාවකින් කාරණාව නෙමෙයි. මෙන්න මේ වගේ අපි ධර්මය අහනකොට අපට හරුණු නෙඩේට හමු වෙන්නේ අපි දන්න කෝණයෙන් තේරුම් ගත් එක. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණාව ලෝකයේ තුල කොටු වෙන එකක් නෙමෙයි. ඔන්න ලක්ෂණ දෙක. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ලෝකයේ තුල කොටු වෙන එකක් නෙමෙයි. ඒ කෝණයක හිතන්න පෙළඹුණොත් නෙමෙයි. ඒ කෝණයේ හිතන්න පෙළඹුණොත් විතරයි එයාට පුළුවන්කමක් ලැබෙන්නේ ලෝකයේ එක කොටු නොවි හැබැයිම සුතවත් කියන කාරණාවට. දැන් මෙන්න සුතවාරියතාවු කියන වචනේ විශාල බරපතල ගැඹුරු පුතුල පුළුල් අදහසක් කියන වචනයක්. එතකොට එහෙනම් අසුතවත් කියලා කියන්නේ ධර්මය ඇහුවේ නෑ කියලා කියන්නේ, වචන ඉගෙන ගත්තේ නෑ කියන එක නෙවෙයි. අසුතවත් කියලා කියන්නේ හැබෑවටම ලෝකෝත්තර බව අර්ථාන්විත වෙන විදිහට ධර්මය ඇහෙන නෑ කියන එක. තමන්ට කොටුන රාමුවක් විතරයි ඇහිලා තියෙන්නේ. ඉද මේව සත්‍ය කියලා ගන්න පුළුවන්. එතකොට එහෙම කෙනා කොච්චර හිටියත් අසුතවත් කියන කොච්චර හිටියත් අසුතවත් කෙනෙක් ඒ ආර්ය පෙර දක්ෂණය, ඒ ආර්ය දැක්මක්, ආර්ය හික්මීමන, සත්පුරුෂ දැක්මන, සත්පුරුෂ හික්මීමන, මෙන්න මෙහෙම වෙනකොට ආර්ය දැක්මක් සත්පුරුෂ දැක්මක් නෑ කියලා කියන්නේ. එතනින් කියනවා නේද මම මුලින් කියපු මම ආයනේ කියන කියන එකයි තියෙන්නේ කියලා. එතකොට ඒකෙන් කියනවා මම ආයනේ කියන එකයි තියෙන්නේ කියලා. රූපං අට්ඨතෝ සමුප්පස්සති රූපවන්තං වා අට්ඨනි වා රූපං රූපස්මින් වා අට්ඨනං. එතකොට එයාට මොකද වෙන්නේ? මම ඔබට මුලින් පැහැදිලි කළ විදිහට ජීවිතය කියලා කියන්නේ මොකක්ද ජීවිතය කියලා කියන්නේ? රූපයක් ඉස්මතු වෙන එක. හැරියම නාසය දිවකයි මනස විවෘත වුණහම ප්‍රකට වෙන ඉස්මතු වෙන හැඩය විදියක් ආකාරයක් තමයි රූපය කියලා කියන්නේ. එතකොට මෙහෙම එතකොට මෙතන හරි අමුතු කාරණාවක් තිබෙනවා. ඒ කියන්නේ මම ආයනයක් නැතුව රූපයක් මනින විදියක් ලස්සනයි වටිනවා. හොඳට අවධානය තියාගන්න, හොඳට අවධානයෙන් ඉන්න. ඒ වුණාට කමක් නැහැ. ආවිනේ කීපයක් මේක හොඳට අහගන්න. ආයි බලන්න ජීවිතය කියලා කියන්නේ ස්වરૂපයක් ඉක්මතු වෙන එක. ඇහැරියම කන නාසය දිව කය මන විවෘත වුණාම ප්‍රකට වෙන ඉස්මතු වෙන හැඩය විදිහක් ආකාරයක් තමයි රූපය කියලා කියන්නේ. එතකොට මෙතන හරි අමුතු කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ මම ආයනයක් නැතුව රූපයක් මනින විදිහක්. මොකද මම ආයනයක් නැතුව රූපයක් මනින විදිහක්. හැබැයි ලෝකයේ ධර්මයක් කියන්නේ ලෝකයේ ධර්මයක් කියන්නේ ලෝකයේ තුල පුද්ගලත්වයක් කතා නොකර යමක් කතා කරන බැරි වෙනවා. ඒ කියන්නේ අපි මොන සබාධමක් කතා කළා ඒ සබාධමට පුජ්‍යලේ යටත් ඒ කතා කරන් ඉන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ලෝකේටයි ධර්මයේ ධර්මයේ කියන්නේ කොහටද ලෝකේ ලෝකේට කියන්නේ ඉතින් කෙනෙක් ඈඳලා තමයි කියන්නේ. එහෙනම් ලෝකයේ තුල පැන නගින දෙයක් තමයි ඉස්මතු කරන්නට ඕන. ලෝකයේ තුල පැන නගින දෙයක් තමයි ඉස්මතු කරන්න. ඇහැට පේන බව ඇහැට පේන බවක් එක එතන ගොඩ නැගෙනවා රූපයක් ස්වරූපයක් විදිහක්. දැන් මමත්තේ කියනවනේ ලෝකයේ කතා කරන්නේ දැන් ඒ විදිය අල්ලගෙන තමා කරගෙන එහෙන් කනින් නාසෙන් දිවෙන් කයින් මනින් ලෝකේ ගොඩ නැගෙනකොට ඒ ස්වરૂපය මොකද්ද වෙලා තියෙන්නේ අල්ලගෙන. දැන් මමත් එකේ කියනවනේ ලෝකේ එක කතා කරද්දී දැන් ඒ විදිය අල්ලගෙන තමා කරගෙන ඒකත් එක්ක මමායනය කරගෙන වාසය කර. හැබැයි යම් කිසි කෙනෙක් රූපයක් කියන්නේ මොකක්ද කියලා හොයන්න පෙළඹුණා නම් ඔන්න වටින කෑන්න කොටස. හැබැයි යම් කිසි කෙනෙක් රූපය කියන්නේ මොකක්ද කියලා හොයන්න පෙළඹුණා නම් එතකොට අර මම ආයනය කරගන්න බව නැති වෙනයි. මොකද කිව්වේ ආයි බලන්න. හැබැයි යම් කිසි කෙනෙක් රූපය කියන්නේ මොකක්ද කියලා හොයන්න පෙළඹුණා නම් එතකොට අර මම ආයනය කරගන්න බව නැති වෙනයි. ඒකට ඉඩක් නැති වෙනයි. හැබැයි ආයේ තේරුම් ගන්න මම වෙනමයි රූපේ වෙනමයි කියන කාරණාවක් ඉක්මතු වුණොත් යනවා අරූපේ පැත්ත. හැබැයි රූපේ කියන කාරණාවක් එක්ක තමයි ඒ කියන්නේ මම ඉන්නවා මට රූපේ කියන එක නෙවෙයි රූපේ කියන්නේ මම කියන තැනින් ඒ ස්වરૂපය හොයන ගියොත් ඒ කියන්නේ මම ඉන්නවා කියන්නේ රූපයක් එක්කමයි. ඒක තමයි අත්ත කියන කාරණාවෙන් විග්‍රහ රූපයක් එක්ක ඉන්න බව අල්ලගැනීමෙන් යුක්ත භාවය. අය අයම අහමස්මි අයන් අහං අස්මි කියන අයන් කියන්නේ මේ අහං කියන්නේ මම අස්මි කියන්නේ මේ අයම හමස්මි කියලා වචනයක් අයම හමස්මි අයන් අහං අස්මි කියලා. ඒ කියන්නේ මේ අයන් කියන්නේ මේ අහං කියන්නේ මම අස්මි කියන්නේ වෙමි මේ මම වෙමි කියලා කේමක සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ඒක තමයි මේ මම වෙමි කියලා. එතකොට මේ මම වෙමි කියන කෝණයක් එක්ක තමයි අර කාරණාව එක වාසය කරන්නේ. ඔන්න ඔය කාරණාව තේරුම් ගත්ත පස්සේ එයාටයි රූප පිළිබඳව හොයනකොට ඒ අනිත්‍ය භාවය දකිනකොට අන්න ඒ කෙනාට නුවණක් ඇති වෙනවා සංස්කාර අනිත්‍යයි කියන ස්වභාවය තුළ ආත්මීය බවක් නැහැ කියන හරිම වැදගත්. එතන මේ තියෙනවා නම් ආපහු කියවන්න. හරි. අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් නැත්නම් පංචවග්ගීය කියලා සූත්‍රයේ පිටකේ තියෙන්නේ පැහැදිලි කරනවා අනත්ත ලක්ෂණ. අනන්ත නෙවෙයි අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් නැත්නම් පංචවග්ගීය සූත්‍රය පැහැදිලි කරනවා රූපං නිච්ඡං වා අනිච්ඡං. රූප නිත්‍ය දන්ත. අනිච්ඡං දන්තේ අනිත්‍ය ස්වාමී. යම් පරාණිච්ඡන් දුක්ඛං වාතං සුඛං යම කනිච්ච නම් දුක්ඛද සතං දුක්ඛං ජන්ති දුක්ඛං සාමි යම් පරාණිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලමිතං සම්මු පාස්තිකං ඒතං මම ඒකවමස් මේ සෝම්‍යත්ත අනිත්‍ය නම්. දැන් එතකොට මොකෙන්ද පෙන්වන්නේ අනිත්‍ය භාවය. අනිත්‍ය භාවය කියන කාරණාවට අනාත්ම භාවය ප්‍රකට කරලා පෙන්වන්නේ. එතනදී මමයේ මාගේ කියලා ගැනීම සුදුසු නැහැ. එතකොට අන්න එතනයි අනාත්මීය ධර්මයන් හැටියට පෙන්වන්නේ. ඒ කියන්නේ සංස්කාර අනිත්‍යයි කියන මේ ක්‍රියාවලිය තුළ ආත්මික වැට ගැනීමක ඉඩක් නැහැ. මෙන්න මේ කාරණාව දකින්නේ නැති නිසා මොකද වෙන්නේ? දැන් දකින්නේ දකින පැත්තේ ඉඳලා විග්‍රහ කරන්නේ රූප මම කියලා ආත්ම කියලා අල්ලගෙන ඉන්නේ කියලා කියනවා. නේ අපි එහෙමනම් අදට එතනින් නතර කරමු නේද සුමඟින්.
මට හරි ප්‍රශ්නයක් තියෙනවා යොමු කරන්න ඉතින් අපිට අවසාන කරමු. අපි ස්වාමීන් වහන්සේට නිතර නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඉතා ඉක්මනින්ම ධර්මාවබෝධය සඳහා මේ කුසල හේතු වාසනා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේට යොමු වෙනවා මේ සාකච්ඡාව අවසන් කරන්න. ඊරෝ සර්වයි.
හොඳයි, තෙරුවන් සරණයි. මේ අද දවසේදීත් මේ උපාදාන පරිත්‍යාගන සූත්‍රයට අවධානය යොමු කරලා බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. ඉතින් අපි අහපු සූත්‍ර දේශනාව සමහර අය කියවන්නත් ඇති. මේ කියවන්න කියවන්න අපිට ලැබෙන උපකාරිතය හරිය වටිනවා. මොකද මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාවන්ට ස්වාමීන් වහන්සේගේ විග්‍රහය තමයි අපි කතා කරන්නේ. වචනයක් පාසා ඉක්මතු කරගන්න සාධාරණ ඒක අපිට නිවැරදි විග්‍රහය ඉක්මතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ කටයුත්තට සහ සම්බන්ධ වෙච්ච පූජනීය සංඝරෝහණට දෙනාට දායක ඔබ සෑම සියලු දෙනාටම යහපතක් වේවා. නිත්‍යයෙන් අපේ මේ දහම් කාරණා කියලා දෙන අපේ පුදුජෝතිඥාන මහත්මයේ මෛත්‍රීන් පිළිපත් කරනවා. උතුම් මහා සංඝරෝහණයට ආශිර්වාද වේවා. මේ ධර්ම සිරාත් ඥානය බොහෝ පවතිවා මෙහෙමින් මහන්සේලාටත්. ඒ වගේම පින්වන්ත දායක ඔය ඔබ ඔබ සියලු දෙනාටම යහපතක් සිතක් වේවා. ශාන්ති වේවා. ධර්ම අවබෝධය කිරීම මේ පුණ්‍ය ශක්තියෙන් හේතු උපකාර වේවා කියලා මේකෙන් හමාර කරමු. ඉරිසින් මාත් ඉරිසින්
සත් 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 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.
තෙරුවන් සරණයි හැම දිනාටම.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට. බසම වෙනවා.